പിൻമുട്ടണി സർദാർ ബുദ്ധിസമ്പന്ന പിൻമുട്ടണി അപ്പേ ഗൗരവീയ അഡൽബിറ്റി സാമീന്ദ്രയാൻ വഹാൻസേ ഓസ്ട്രേലിയാവത്ത് വരുമക്കല ഇതിൻ അത് മകേ ജീവിതേ അമതക നോയന മഹാ വഠിന അവസ്ഥാവക് പിൻമുട്ടണി ഹിതാഗന്നവത് ബരി മഹാ ദുർലഭ അവസ്ഥാവക് മമ ഹീനകിൻവത് ഹിതപു നെതി അവസ്ഥാവക് ജീവമാന അരിഹത്വയ അരവിൻ ഓസ്ട്രേലിയാവട്ട് നെവത വതാവക് ഏ ഗൗരവനീയ സാമുദ്രയാൻ വഹാൻസേ വെടമ കല ഇതിൻ അതമേ നിവസട്ട് ඒ පඤ්ඤාසෝභ කල්‍යාණ මිත්‍ර සාමින්ද්‍රයන් වහන්සේත් වැඩම කරලා තියෙනවා. ඒ වගේම මගේ පන්සල් භූමියේ අවුරුදු ගාණක් එකට පින්කම් කළ, එකට දාන දීපු, එකට සිල් ගත්ත මහා පින්වන්ත පිරිසක් අද මගේ නිවසට රැස් වෙලා තියෙනවා. ඒ ඔබ සැම සියලු දෙනාම මං හරීම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ ශ්‍රී ලංකා රාමේ නායක සාමින්ද්‍රයන් වහන්සේ ඒ ගෞරවනීය වත්තේගම ධම්මාවංශ සාමින්ද්‍රයන් වහන්සේ පිමතුනි මා පාද නමස්කාර කරලා උන්වහන්සේට ඒ මගේ ස්තුතිය පුද කරනවා. සාමින්ද්‍රයන් වහන්සේ ඕස්ට්‍රේලියාවට වැඩම කරන්න උන්වහන්සේගෙන් අවසර ගත්තා අපි. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට පන්සල වැඩ කටයුතු පාලන කටයුතු බලා ගන්න ඒ මගේ කල්‍යාණ මිත්‍ර නන්ද සාමීන් වහන්සේටද මගේ ගෞරව ප්‍රණාමය ස්තුතිපූර්වකව පුරුදු කරනවා. උන්වහන්සේටද ඒ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේ මගේ ඕස්ට්‍රේලියාවේ ගුරු සාමින්ද්‍රයන් වහන්සේ වන ඒ ගෞරවනීය ඥානවීර සාමින්ද්‍රයන් වහන්සේ මම හරියට මේ වෙලාවේ උන්වහන්සේ මිස් කරනවා. උන්වහන්සේ නැති එක අපිට පාඩුවක්. උන්වහන්සේටද මගේ පාද නමස්කාරය කරනවා. ඒ වගේම නිරුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි මේක අපි සුවඳ හමුවක් කරගමු. ඔබට හදවතේ තියෙන ඕනෑම දෙයක් අපි විවෘතව සාමින්ද්‍රයන් වහන්සේගෙන් අහමු. ඒ නිසා මේ අවස්ථාව මග අරගන්න එපා. ඔය ඇත්ත බොහොම සිහියෙන් හරිම සැනසීමෙන් විවෘතව ඒ උදේ ඉඳලා මේ වෙනතෙක් කරපු හැම සිදුවීමක්ම දැන් ගෙවිලා ඉවරයි. මෙතනින් පස්සේ ගෙදර යන්න තියෙනවා. ඒ දේවල් කල්පනා කරන්න නැතුව අපි මේ වර්තමාන මොහොතේ අගනා අවස්ථාවට පින්වතුනි හොඳ සිහියෙන් අවතීර්ණ වෙමු. සාදු සාදු සාදු. මේ සාමින්ද්‍රයන් වහන්සේට අවසරයි.
භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. स्वाक्खातो भगवता धम्मो संगिट्ठिको अकालिको एहि पास्सिको उपनायिको पच्चत्तं वेदितब्बो विनोयेति सुपटिपन्नो भगवतो श्रावकसंघो उजुपटिपन्नो भगवतो श्रावकसंघो न्यायपटिपन्नो भगवतो श्रावकसंघो सामीचिपटिपन्नो भगवतो श्रावकसंघो यदिदं चत्वारि पुरिषयुगानि अष्टपुरिषपुङ्गला एष भगवतो श्रावकसंघो आहुनेयो काहुनेयो दक्षिणेयो अञ्जलिकरणेयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्य वन्धामि चेतियं सभ्यं सभ्यधानेषु शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं गणसारप्रदित्तेन दीपेन तमदंशिना त्रिलोकदीपं सम्बुद्धं पूजयामि तमोधम् वर्णखण्डगुणोपेतं एतं कुसुमसन्तसिं पूजयामि मुनिन्दस्य श्रीपादसरोवरे सुगन्धिकाय वदनं अनन्तगुणगन्धिनां सुगन्धिनां गन्धेन पूजयामि तथाकृतम् सुगन्धं शीतलं कप्पं वसन्न मधुरं शुभम् आनीय मेधं भगवा पतिगन्हातु बुद्धोति लोकसरणो बुद्धो सुर्योतमोऽनुधो एवन्तं शरणं क्षेमं बुद्धो मे शरणं वरम् गच्छामि शरणं बुद्धं नत्ति मह्यं वयं सदा धम्मोति लोकशरणो धम्मो सुर्योतमो एवन्तं शरणं क्षेमं धम्मो मे शरणं वरम् गच्छामि शरणं धम्मं नत्ति मह्यं वयं सदा सङ्गोति लोकशरणो सङ्गो सुर्योतमोऽनुधो एवन्तं शरणं क्षेमं सङ्गो मे शरणं वरम् गच्छामि शरणं सङ्घं नत्ति मह्यं वयं सदा जयो मुनिन्दस्य सुबोधिमूले अहोऽसि मारस्य पराजयोऽसि उघोषयुङ्घेव घनापसन्ना एतेन सच्चेन जयस्सु मह्यं साधु 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 साधु
දෙදහස් දාහත වසරයේ එකොළොස්වැනි මාසේ හත්වෙනිදා ඕස්ට්‍රේලියාවේ බිස්බන් නගරයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ එක් ධර්ම දේශනාවක් වන මේ අවස්ථාව සංජී අතුරුගිරිය පින්වත් මැතිණියගේ නිවසේ හේපින් පින්නතුන් ඒක රාශි වෙලා පවත්වන්නේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සිහිපත් කරගෙන ඒ වගේම මුලින් මතක් කළා වගේ අපේ ගරු කටයුතු ශ්‍රී ලංකාරාම විහාරාධිපති අපිට අවසරයි ගරු නායක ස්වාමි පාදයානන් වහන්සේගේ අවසර ආශිර්වාදය නමස්කාරය ඇතුව උන්වහන්සේගේට නමස්කාර කරමින් අපි මේ කුඩා දහම් කතිකාව මේ මොහොතේ ආරම්භ කරනවා. මේට අප උපකාර කරපු දායකත්වය දරූ සියලු දෙනාටම අපගේ පුණ්‍යානුමෝදනාව මේ මොහොතේ සිහිපත් කරමි. මෙතනට සහභාගී වී සිටින මුහුණු දැක්කහම මම දන්නවා බොහෝ කාලයක් තිස්සේ ධර්මය අසන අභිධර්මය පිළිබඳව සූත්‍ර පිළිබඳව ඒ වගේම ලෝක දාර්ශනිකයන් පිළිබඳව දන්න කියන දැනුගත් පිරිසක්. එමයි මුල මුල ඉඳලා අපි චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද කියලා දහම් පාසලේ වගේ උගන්වන්න දුමනාවක් නැහැ. ඒවා පිළිබඳව හොඳ දැනුමක් තියෙන පිරිසකට මේ කතා කරන්නේ. දැන් ඊළඟට අපි සූදානම් වෙන්නේ අපි ආ මග පිළිබඳව නොවේ, තව යා යුතු මග පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අන්නේ ගැටලුව පිළිබඳව සාකච්ඡාවක් කරලා අවබෝධය දියුණු පමුණු කරගෙන තවත් අපේ ධර්ම මාර්ගය නිවන් මාර්ගය ලස්සන කරගන්න. එතකොට මෙතන අපි සියලු දෙනාම බුදු මග ගමන් කරන බුදු සව්වෝ පිරිසක්, ශ්‍රාවකයෝ පිරිසක් බවට පත් වෙනවා. ඊට පස්සේ කෙනෙක් නැහැ. කෙනෙක් නැතුව තමයි සාකච්ඡා කරන්නේ. කෙනෙක් නැතුව තමයි සාකච්ඡා කරන්නේ. මෙතන කෙනෙක් කවුරුවත් හිටියොත් එහෙම එතන තමයි දුර්වලතාවය. මේ මම, මේ මම, මේ මම, මේ මම කියලා එහෙම කෙනෙක් නැහැ. කෙනෙක් හැටියට ප්‍රශ්න විසඳ ගන්න ගියාම එයාට ප්‍රශ්නයට පිළිතුර සත්‍ය වෙන්නේ නැහැ. එක් කෙනා කියන කෙනා නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සත්‍ය නෙමේ, ඔහුට සාපේක්ෂිත ඔහු දැනුගත් විදියට පිළිතුරක්. එහෙමත් නැත්නම් ඔහුගේ තර්කයට ගැළපෙන පිළිතුරක්. අපේ හිතේ තියෙන පිළිතුරට මැච් වෙන එකක්, ගැළපෙන එකක් බලාපොරොත්තු වෙනවා. ඔන්න මමත්වයෙන් අපි යමක් හොයන්න ගියාම තියෙන ප්‍රශ්නය. ඒ නිසා අපි කිසිවෙක් මෙතන මමෙක් නොවි ධර්මය අහන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕන, ධර්මය දරා ගන්න ඕන, ධම්මානුධම්ම ප්‍රතිපත්ති මේ මොහොතේම සිද්ධ කර ගන්න ඕන. ආයි ගෙදර ගිහිල්ලා පස්සේ සිද්ධ කරගන්න දෙයක් නැහැ. ඒක හොඳින් දැන් මතක තියාගත්තාම අපි ළඟින් මතු වෙනකොට මම කියන ලක්ෂණය ඒක එහෙම තුනී කරලා දානවා. මේක මම ගන්න ඕන දෙයක් නෙමෙයි, මේක දුරු කළ යුතු ධර්මතාවයක්, මේක තුනී කරන්න ඕන ධර්මතාවයක් කියලා මේ තැනත්තා තැත්තු කල්පනා කරලා කටයුතු කරනවා ඇති. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන බොහෝ කාලයක් ආධ්‍යාත්මය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයන් තුළ සිට ඒ අධ්‍යයනය පටන් ගන්නේ තමන්ගේ මෑණියන් ලබා දෙන බෝධි පූජා පොතේ. සංජි ඇතිනේ පටන් ගන්නෙ තමන්ගේ අම්මා එවන බෝධි පූජා පොතෙන් බෝධි පූජා කරන්න කියලා. ක්‍රමානුකූලව ධර්මයේ ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට එනවා. ඒක තමයි වැදගත්. ඒ නිසා ධර්මයේ කොච්චර ඉහළට ඉගෙන ගත්තත් එයා බෝධි පූජා පවත්වන, බුද්ධ වන්දනා පවත්වන, බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරනවා, පිරිත් කියනවා, දම් පිංකම් කරනවා, ඒ සියල්ල කරනවා. මක් නිසාද? මේ ඉහළ ධර්මය රඳා පවතින මුක්කු හැටියට, එහෙමත් නැත්නම් දරාගෙන සිටින කණු හැටියට අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ අපි ජීවිතේ කරන පසුබිමින් කරන මේ චාලිත්‍ර ධර්ම සහ පින්කම්. මේව නැත්නම් දරාගෙන ඉන්නේ නැහැ නේද? ඒ නිසා තමයි මේ විශිෂ්ට ධර්මයේ දරා සිටින්නේ. ඒ නිසා අපි මේ දේවල් තව දුරටත් අපේ ජීවිතවල ප්‍රගුණ කරනවා. ඉතින් මේ මොහොතේදී හොඳ අලුත් වචන අහගන්න පුළුවන්. ඇත්තෙන්ම නැවුම් වචන මේ ධර්මයේ තුල වෙනස් වෙන්න ඕන කොහොමද? ඒ වෙනස් වීම ලැබෙන්නේ කොහොමද? ඒ වෙනස් වීම අතර යන ගමනේ Tamante ඇති වෙච්ච සැකයන් මොනවද? ඒ සැකයන් දුරු කරගත්තේ කොහොමද? දුරුුනේ කොහොමද? ඒ වෙනුවෙන් පේවුනේ කොහොමද? කැපුනේ කොහොමද කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳටම ඔබ අතරින්ම මේ ධර්මය පුබුදවා ගත්ත පින්නතුන්ගේ. එහෙනම් මාතරින්ම ධර්මය පුබුදවා ගත්ත පින්නතුන්ගේ. ඉතින් අපි ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ ධර්ම මාර්ගය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මගේ කල්යාණ මිත්‍ර අපේ පඤ්ඤාසූර ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව, දර්ශනය පිළිබඳව තාම උසස් අධ්‍යයනයකින් අවබෝධයකින් කටයුතු කරන්න සැදී පැහැදී, ඒ වගේම අනුශාසනා කරන්නත් හැමින් සැරේ ඉදිරියට පැමිණේ. යතුන් වහන්සේගෙන් පිළිගැනීමක් කළා. වහන්සේ සිංහලෙන් බණ කියන්න එපා, ඉංග්‍රීසියෙන් බණ කියන්න, අපි සිංහලෙන් බණ කියන්න කියලා. ඉතින් අපේ හාමුදුරන් වහන්සේලායි අපේ පෙනුත් මෑණිවරු සියවරු සියලු දෙනාම එකම කල්යාණ මිත්‍ර සමාගමක්. අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාන්ත බව, ශාන්තිය, ධර්මයෙන් ලැබුණු ප්‍රණීත බව, ඒ උසස් තත්ත්වයේ තියෙනවා. දුර්ලභ ග්‍රහලෝකයක, දුර්ලභ සමයක, දුර්ලභ මිනිසක් භාවයක, දුර්ලභ සද්ධර්මයක හිමිකාරියෝ වනවා කියලා කියන්නේ උදේ හවස අහෝ සැපතක්, අහෝ භාග්‍යයක් කියලා උදාන ප්‍රකාශ කරන්න, ප්‍රීති වාක්‍යයන් ප්‍රකාශ කරන්න හේතු කාරණා වෙන සාධකයක්. අපේ පින්නතුන් බොහෝ දෙනෙක් ඉන්නවා ධර්මයට සමීප වෙලා ඉන්නවා, ළඟින්ම ඉන්නවා පේනවා. තව පොඩ්ඩක් සොයාගෙන යන්න ඉක්මනින්ම ඔබට හමු වෙයි කියන කාරණය තමයි කියන්න තියෙන්නේ. දැන් ළඟටම ගිහිල්ලා පොඩ්ඩක් කැරි කැරි ඉන්නවා ඒ වටේ. හරියටම හොයාගන්න බැරුව මොකද්ද මේ පොයින්ට් එක, තැන, ලොකේෂන් එක කොතනද කියලා. ඉතින් කියන්න තියෙන ගොඩාක් ධර්මයේ යෙදිච්ච අයට ඔබ දැන් ගොඩක් ඇවිල්ලා තියෙන ළඟට. ඉතිරි ටික අත්හරින්න එපා. ඔබට හම නොවීම නිසා, කනස්සල්ලටපත් නොවි වහාම මග සලකුණු ළඟ ළඟම තියෙන නිසා ඒ ඉතිරි ටිකක් සම්පූර්ණ කරගෙන ධර්මය පූර්ණයට පත් කරගන්න. ඒක පිළිබඳව ඒ ගමනේ යද්දී ඇතිවෙච්ච බාධක, නීවරණ ධර්ම වලින් ඇති කරපු ආවරණ පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඔච්චර අපි මේ මොහොතේ කැමති මේ ධර්ම මාර්ගයේ තවත් ප්‍රබල ශක්තියක් සාධකයක් බවට ඒක පත් කරගන්නට මේ ධර්මය පුබුදවා ගන්න වෙරදරාපු මහන්සි වෙච්ච ඒ අපේ පින්වත් චරිතයම ඒ පිළිබඳවත් යම්කිසි හඬක් අවදි කරොත් එහෙම මේ ධර්මය තවත් ශක්ති සම්පන්නව තවත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. අපේ අන්තර්ජාලයට නිකුත් කරපු වීඩියෝ අතර ඉතාම ජනප්‍රියම පොපියුලර් වීඩියෝ එක හැටියට තියෙන්නේ වෙන කාගේවත් එකක් නෙවෙයි, සංජියතුරුගිරියගේ වීඩියෝ එක. ඒකට හේතුව උජුපටිපන්න භාවයකින් යුක්තව, හරි ඍජු වචන ප්‍රකාශ කිරීමෙන් යුක්තව, පැහැදිලි වචන ප්‍රකාශ කිරීමෙන් යුක්තව තම අවබෝධය ප්‍රකාශ කිරීම ඒක තමයි හේතුව. ඒ වගේම එක වීඩියෝ එකයි තියෙන්නේ, ආයි වෙන වීඩියෝ නැහැ. ඒ නිසා ඉතින් ඒකටම හැමෝම ඇවිල්ලා බලනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයේ දැක්කා කිව්වා මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. අපේම ගනේ අපි වගේම වැඩ කරගෙනමි, අපි වගේම කාර්යබහුල වෙමින් මේක කෙනෙක් දැක්කයි කියලා කිව්වහම ඒක ගොඩක් අකි. එන්නනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහොමද දකින්න පුළුවන්? උන්වහන්සේ කොහොමද ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ? ඉතින් උන්වහන්සේට විතරයි කියලානේ අපි හිතාගෙන ඉන්නේ. මෙන්න ඉන්නවා, මෙන්න ඔබේ ලෝකේ අයත් ඉන්නවා, මෙන්න අවබෝධය දියුණු කරගන්න පිරිස ඉන්නවා කියලා මේක හැමෝම ශා කරගෙන දකින්නවා. ඉතින් මේ වචනය ඔබේම සමාජයට හරිම වැදගත් කියන පරිවේදේ කියන්න කැමතියි. ඉතින් මේ මොහොතේ අනිත් පින්නතුන්ට ප්‍රකාශ කරන්න කැමතිනේ අපේ මේ එතුමි එහෙම අවබෝධයක් ගුණයක් කාටවත් කියන්න කැමති කෙනෙක් නෙමෙයි. මේ ආපු ගමන් මඟ පිළිබඳව යම්කිසි සටහනක් අපි ගමු අපේ සංධියතුළු දෙවියන් ඇතුළේදී. ඒකට අපිට මේ ආරම්භයක් ලබා දෙන්න ඊට පස්සේ හඳුනන හැසය අපිට සාකච්ඡා කරන්න පුළුවන්. විනාඩි 15ක් අරගෙන කතා කරන්න පටන් ගන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, සරදා බුද්ධ සම්පන්න පින්වතුනි. ඉතින් ජීවිතයේ දෙවෙනි අවස්ථාව තමයි මේ නැවත ස්වාමීන් වහන්සේ සමග ඒ ධර්ම සාකච්ඡාවක් කරන්න ලැබිච්ච අවස්ථාව. මේ ධර්මයට අවතීර්ණ වුණේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පොඩි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලායි කිව්වේ. ඇත්තම කිව්වොත් පින්වතුනි, ඒ ජීවිතේ ගෙවාගෙන යනකොට ජීවිතේ ඒ එක එක හැලහැපීම් වලදී මට ලොකු හතිවැටීමක් වගේ ආවා. ඒ හතිවැටීම නිසා මම හැමතිස්සෙම මට ඕනි වුණේ මහා ලොකු ධනය හම්බ කරන්න. පොඩි රස්සාවල් කරන්න මම කැමති වුණේ නැහැ. ඉතින් මේ රටේ මයිනින් කම්පැනියට යන්න තමයි මම ඉගෙන ගත්තේ අතට. නමුත් අවසානයේදී සියලු දේ සූදානම් වෙලා මගේ මෑණියනුත් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඒ ඔක්කොම ලෑස්ති වෙලා තියෙනකොට පින්වතුනි, මේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තයේ හිටපු ඒ ඇනාබ්ලයි කියන මන්ත්‍රීවරිය පරාජයට පත් වුණා. ඇය පරාජයට පත් වුණාම ඒ 101 රිසෝස් කියන ප්‍රෝග්‍රෑම් එක පින්වතුනි අහෝසි වෙලා ගියා. ඒක මගේ ජීවිතේ බලාපොරොත්තු සුණු විසුණු කරන දාන අන්තිම බිඳුවට මාව වැටුණා. හරි ලොකු කඩාවැටීමක් පින්වතුනි. ඒක මේ වෙනතෙක් කිසිම කෙනෙක් ඒක දන්නේ නැහැ. මගේ මෑණියන් විතරයි ඇත්තටම දන්නේ. ඒ කඩාවැටීම තුල මම සියලු දේ අතෑරියා පින්වතුනි. මොකද මට හිතුණා මේ ජීවිතේම බොරුවක් කියලා. ජීවිතේම බොරුවක්. විශාල කාලයක් එකට සූදානම් වෙලා අවසානයේදී සියලු බලාපොරොත්තු අපිට දීලා ඒ රැකියාවෙන් වසරකට මෙච්චර හම්බ කරන්න පුළුවන් කියලා ඒ හැම බලාපොරොත්තුවක්ම අපට දීලා මම ලොකු මාලිගාවල් හිතේ හදාගෙන මගේ මෑණියන්වත් මෙහාට ගෙන්නලා මම කෑන්ස් කියන පැත්තට යන්න ලැස්ති වෙලා තමයි හිටියේ. ඒ කඩා වැටීම ජීවිතේ බොහොම දරා ගන්න බැරි විදිහට තදින් සිතට වැදිලා අවුරුදු ගණනාවක් කිසිම රැකියාවක් නොකර මේ සම්බුදු පියාණන් වහන්සේ මේ ජීවිතේ ගැන මොකක්ද කියලා තියෙන්නේ කියලා තමයි මම හොයන්න පටන් ගත්තේ පින්වතුනි. ඊට පස්සේ තමයි ඒ අහම්බෙන් මම ඊට කලින් වතාවකදී කිව්වා වගේ ඒකාටෝලේ මහත්මයව අහම්බෙන් වගේ මම ගහලා ඒ දාර්ශනිකයව ඒ දේවල් ජීවිතේ පරිහරණය කරලා ඒ වගේම බෝධි පූජා ඒ දානමාන පින්කම් කටයුතු කරමින් ඒ දේවලුත් කරමින් මේ සැනසීම කොතනද තියෙන්නේ කියලා පින්වතුනි හොයාගෙන හොයාගෙන යන්න ගත්තා. එහෙම යනකොට තමයි මට තේරුනේ මේ කලබල ලෝකයෙන් ඈත් වෙලා ජීවිතේ ගත කරනකොට මොකක්දෝ රහසක් තියෙනවයි කියලා මට තේරෙන්න ගත්තා. ඒක කොහොමද හොයාගන්නේ? මොකද ඒක කරන්න ඕනේ කියලා කිසිම වැටහීමක් නැහැ. මහා සාගරයක් වගේ පිනවතු. මේ නිවන් කියන්නේ මොකක්ද? ඒව මොකුත් කිසිම අවබෝධයක් නැහැ. නමුත් ඒ දිනපතා බුද්ධ වන්දනාවල් කරලා සාමාන්‍ය ඔබ සැම කරන විදිහට පන්සල් ගිහිල්ලා ඒ දාන කටයුතු සීල කටයුතු කරලා ජීවිතයේ සිල්වත්ව ගත කරන්න පටන් ගත්තා. ඒ ගත කරන්න පටන් ගන්නකොට පින්වතුනි ඇත්ත වශයෙන්ම මේ බුදු පියාණන් වහන්සේ මේ සිහිය පුරුදු පුහුණු කරන්න කියපු එක මම මේ මගේ නිවසේ ඒක මං හරියටම කළා පින්වතුනි. භාවනා ආරාණ්‍යයක් වගේ ජීවිතේ නිවසක් ලැබුණා. ඒ නිවසේ ඒ කලබලකාරී ලෝකෙන් අයින් වෙලා බොහොම නිෂ්කලංකව තියෙන විදිහට කාලය ඇඳලා මේ සිහිය පුරුදු පුහුණු කරන්න පටන් ගත්තා පිළිතුරු. පුදුමාකාර විදිහට හිතා ගන්නවත් බැරි විදිහට ඒ ඥානස්ස අධිගමාය කියන ඒ බුද්ධ වචනේ පින්වතුනි මම අත්විඳින්න ගත්තා. දුක්ඛ දෝමනස්ස අත්තංගමාය ශෝක පරිදේව සමතික්කමාය ඥානස්ස අධිගමාය ඒ සියලු දේ මම අත්විඳ පින්වතුනි. ඒ කොහොමද? දවසින් දවස සිහිය පුරුදු පුහුණු කරන්න පටන් ගන්නත් ඒ තුළ ඒ විපර්යාසය සිද්ධ වෙනකොට මගේ වීර්යය වැඩි වෙන්න ගත්තා. පුදුම උවමනාවක් ප්‍රීතියක් මා තුළ ඇති වෙන්න ගත්තා. පුදුමාකාර සතුටක් මම හැම මොහොතකම විඳින්න ගත්තා පින්වතුනි. ඒක පුදුම ආශ්චර්යයක්. ඒ විදිහට තමයි පින්වතුනි මම මේ සතිපට්ඨානය හරියටම අකුරටම පුරුදු පුහුණු කළේ. ඉතින් ඒ ධර්මයේ කියන විදිහට මේ ජීවිතය ගත කරන ජීවිතයේ ඇත්තටම පින්වතුනි හීනයක් මායාවක්. ඒක ඔබට වැටහි ඒ මාර්ගයේ කෙළවරටම යනකොට. මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය මේ ආශ්චර්යමත් ධර්මය ඉගෙන ගන්නමයි ඔබ මේ මනුස්ස ජීවිතය ලබලා තියෙන්නේ. ඒක කොයිම වෙලාවකවත් ඔබ නිකරුණේ නිස්කාරණේ කාලය නාස්ති කරගන්න නැතුව ඒ වීරය වඩලා සතිපට්ඨානේ පුරුදු පුහුණු කරලා මේ නිර්වාණ මාර්ගය අත්දකින්න මේ මායා ලෝකයේ ගොඩනගෙන ඒ මායා කාර්යව අල්ලගන්න ඒ සක්කාය විත්‍ය ප්‍රහාණය කරන්න ඔබටද වාසනාව ශක්තිය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
පොදුවේ කරුණු දේශනාවල් ශ්‍රවණය කරලා තියෙන නිසා කැමති අපේ පින්වත් පිරිසට මේ අවස්ථාව තමන්ගේටම පෞද්ගලිකවම තමන්ට ලැබෙන උත්තර ටිකක් ලබා ගන්න ස්වාමීන් වහන්සේගෙන් කැමති වෙන්න. පොදුවේ අහන දේශනා ඔබට ගොඩාක් අහන්න පුළුවන් නේද? අන්තර්ජාලයෙන් එමගේම මේ හඳුරු ලංකාවේ වැඩ සිටියේදී වුණත් අහන්න පුළුවන්. ඉතින් මා යෝජනා කරා කල්පනා කරනවා මේ එහෙම නැතුව ඒ වගේම එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙටත් එක්ක මේ එකෙන් සෑහීමටපත් වෙලා ඉස්සරහට යන්න නෙමෙයි නතර වෙන්න නෙමෙයි ඒක දිගට 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 ඉස්සරහට පවත්වාගෙන ප්‍රශ්න සම්පූර්ණයෙන් නැති වෙන තත්ත්වය දක්වාම මේ සාකච්ඡාව ගෙනියන්න. ප්‍රශ්නයක් අහලා විසඳගෙන ගියාට වැඩක් නැහැ. තව දහසක් ප්‍රශ්න තියෙනවා. එක ප්‍රශ්නයක් ඉවර වෙන්නේ තවත් ප්‍රශ්නයක ළඟ වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදියට මේ කැමති කීප දෙනෙකුට කතා කරන්න. ඒ නිසා විනහසයෙන් මේ ප්‍රයෝජනය ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. වෙනතට කවුද කැමති ඉස්සරහට ගෙනල්ලා ගන්නේ? හිතවත්ම යාළුවෝ ටික ඇතිනේ ප්‍රශ්න නේද? ආ. කොතනද ප්‍රශ්න? අවුද මේ ඉස්සරහට එන්නේ. ඔව්. එතකොට මේ යන්න දෙන්නේ නැතුවම මේ කණුවේ බැඳලා තියලම පහර දෙන්න පුළුවන්. නේද? නැති සංහරට දුවනවානේ. ඔබ දැන් මේ කතා කරන්න වෙන කාටවත් නෙමෙයි ඔබතුමියට. මේ මොහොත මේ ටයිම් එක.
ස්වාමීන් වහන්සේ මේ තර ඉන්න අයත් ඒ පාසක අය අගේ නෙමෙයි ගොඩක් තාමට බොහොම ආධුනිකයි. මෑත කාලේදී තමයි මම ස්ථානෙ තුන ධර්මයේ පැත්තට නැඹුරු වෙන්නේ. ප්‍රතිපත්ති පූජා ආමිස පූජාවන්ට ගොඩාක්
දැන් මේ අපේ සංජය අතුරුගිරිය මහත්මයාත් එක්ක මේ නිවන කියන පැත්තට පිට යොමු කරලා තියෙනවානේ.
එහෙමයි.
හා මේම මේ විමුක්තියක් තියෙනවා, මනසේ සහනයක් උදා කරගන්න දෙයක් තියෙනවා කියලානේ.
හොඳයි.
ඒ ගමම්මග පිළිබඳව ප්‍රගුණ වෙච්ච ප්‍රමාණය මොකද්ද? ඒ අතර මොනවා හරි ගැටලුවක් තියෙනවද මනස හඳුනා ගැනීම පිළිබඳව? ඉස්සල මේ මනසින් නිදහස් වෙන්න කැමැත්තක් තියෙනවා. මනස දුකයි. මනස පීඩාවක්. යම් ප්‍රමාණයකට අඳුනගත්තද එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම මේක ඇත්තෙන්ම සම්පූර්ණයෙන්ම පීඩාවක් කියලා අඳුනගෙන තියෙනවද? අපිට තියෙන්නේ අත්හරින්න තියෙන සැපදායි දෙයක් නෙමෙයි අපිට අත්හරින්න තියෙන්නේ. අත්හරින්න තියෙන්නේ දුක්දායි දේවල්. ඒ නිසා අපේ ප්‍රඥාව තියෙන කෙනෙක් අකමැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අතහැරීමේ ධර්මය පුරුදු කරන්න අකමැති වෙන්නේ නැහැ. සීම කෙනෙක් ප්‍රඥාව තියෙන කෙනෙක්. මොකද උන්වහන්සේ මතක් කරන්නේ දුක පිණිස පවතින දුක බවට පෙරලෙන ධර්මතා අත්හරින්න. ඒ වගේම ඔබතුමියට අයිති කිසි දෙයක් අත්හරින්න කියලා කියන්නේ නැහැ. ඔබතුමියට අයිති නැති දේවල් අත්හරින්නයි බුදුරජාණන් වහන්සේ මේ මතක් කරන්නේ, ධර්මයෙන් මතක් කරන්නේ. හරි. ඔබතුමියට අයිති දේවල් ටික තියාගෙන අයිති නැති හැම දෙයක්ම අත්හරින්න. මේ ලෝකයට අයිති දේවල් ටික ඉස්සල්ලාම බෙදලා දෙන්න ඕනේ. මේ ලෝකයෙන් ගත්ත හිරුගෙන් ආලෝකය, වාතයෙන් ඔක්සිජන් හුස්ම, මහපොළොවෙන් මහපොළොවේ ශක්තිය, ආහාර, ඒ වගේම මහපොළොවෙන් ජලය අපි ලබා ගත්ත මේ මහපොළොව වෙනුවෙන්, හිරුවෙලිය වෙනුවෙන්, වාතය වෙනුවෙන් අපි ගෙවීමක් කරලා නැහැ. සම්පාදකයන්ට, ප්‍රවාහකයන්ට තමයි ওই ජලයට උනත් අපි ගෙවන්නේ. බෝතල් වලටයි පිරිසිදු කරනවටයි. ජලය වෙනුවෙන්, පොළොව වෙනුවෙන් අපි මුකුත් කරලා නැහැ. පැහැදිලිනේ? හරි. ඊළඟට දැන් Tamanta අයිති ලිස්ට් එක හදාගන්න. මට අයිති විද්‍යාත්මකව, යථාර්ථවාදීව, සත්‍යවාදී ලෙස කාටවත් මේක ඔබගේ නෙමෙයි කියලා ඇඟිල්ල දික් කරන්න බැරි දේවල් ලිස්ට් එක හදාගන්නකෝ. ඒ ලිස්ට් එක හඳුරන්න කියන්න.
මට කිසිම දෙයක් අයිති නැහැ
හම්බුනේ. කිසිම දෙයක් අයිති නැහැ. හොඳයි. කිසිම දෙයක් අයිති නැහැ. අයිති නැත්නම් ඒ අයිති නැති ධර්මතා අතර අප කෙසේ කටයුතු කළ යුතුද? අයිති නැති ධර්මතා අතර අපි කෙසේ කටයුතු කළ යුතුද? කෙසේ පැවතිය යුතුද? කෙසේ සිටිය යුතුද? අයිති නැති ධර්මතා අපි කෙසේ ගත යුතුද? ස්වභාව ධර්මය හඳුනාගන්නේ, දැනගන්නේ, ස්වභාව ධර්මය අපි සංවේදී කරගන්නේ කෙසේද? මෙන්න මෙයයි ස්වභාව ධර්මය කියන්නේ කොහොමද? දැන් මොකක්ද ස්වභාව ධර්මය කියලා කියන්නේ? ස්වභාව ධර්මය කියලා කියන්නේ තමන්ගේ බාහිරයෙන් පවතින දෙයක්ද, තමා තුළ පවතින දෙයක්ද, නැත්නම් බාහිරය හා තමාව එක්ව පවතින දෙයක්ද? එක්ව පවතින දෙයක්. ස්වභාව ධර්මය කියන්නේ බාහිරය සහ තමාව එක්ව පවතින දෙයක්. ඒ ස්වභාව ධර්මය ඔබට මේ මොහොතේ දැනෙන්නේ කෙසේද? සහසම්බන්ධ වී සිටිනවා. හොඳයි. තමා සහ ස්වභාව ධර්මය වෙන්ව හඳුනා ගන්නට තිබෙන සාධක මොනවාද? තමා සහ ස්වභාව ධර්මය වෙන්ව හඳුනා ගන්නට තියෙන වෙන් වූ සාධක මොනවාද? ටිකක් ගැඹුරු වැඩි හිමින් සංගලා බලන්න. තමා හඳුනා ගැනීමට සහ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට සාධක දෙකක් ඇතිනේ, කරුණු දෙකක්. ඒ කරුණු දෙකේ තියෙන වෙනස්කම් මොනවාද? වෙනස්කමක් තියෙනවද නැද්ද? වෙනස්කමක් තියෙනවා නම් වෙනස්කම මොකක්ද? නැත්නම් නැත්තේ කෙසේද?
ධර්මයට නැගින්න ආශ්‍රය කරනකොට අපිට එහි පරිපරය හරි මාඩුයි.
පරිපරය මාඩුයි. හොඳයි. ඔක අඩු බව අඩු බව අඩු බව සම්පූර්ණයෙන්ම අඩු කරගෙන ගියොත් අපි කොතෙන්දපත්
වෙන්නේ? අපි ස්වභාව ධර්මයට එකතු වෙනවා.
ආ ස්වභාව ධර්මයට එකතු වෙනවා. බොහොම හොඳයි.
ඒ කොටස් කාර්ය
කරනවා. ඉතින් දැන් එකතු වෙන්නකො. දැන් එකතු වාසය කරන්නේ හැම මොහොතකම ස්වභාව ධර්මයට එකතු වාසය කරන්නේ. ස්වභාව ධර්මයට එකතු නොවුනොත් අපි අවබෝධයෙන් ස්වභාව ධර්මයේ ලක්ෂණය තමයි අපි අකමැත්තෙන් වත් අපි නැවත ස්වභාව ධර්මයට එක් කරන එක. දැන් අපි මේවා අනිත්‍යයි කියලා හිතුවොත් විතරද අනිත්‍ය? බෞද්ධයෝ අනිත්‍යයි කියන නිසා බෞද්ධයන්ට විතරද අනිත්‍ය? බෞද්ධයන්ට විතරද මේක දුක? බෞද්ධයන්ට විතරද අනාත්ම? නෑනේ. කාටත් පවතින දෙයක් ඒක. අපි ඒක පිළි නොගත්තොත් ස්වභාව ධර්මයේ විසින් අපිට අකමැත්තෙන් පිළිගන්න එක. ඒ දක්වා ඉන්නේ නැතුව අපිට තියෙන අවබෝධයෙන් පිළිගන්න එක. අවබෝධ කරගන්න එක. අපි මේ ස්වභාව ධර්මයෙන් හොරකම් කරගත්ත දෙයක් හිත යට හංගන් තියනවාද? ඒක තමයි මේ මම කියලා දැනෙන යම්කිසි සංවේදීතාවය. සංවේදී බලයක් තියෙනවා. ඒක පුච්චන සුළු බලයක්. හිත ගිනි අවුලවන සුළු බලයක්. ඒ වෙනුවෙන් නැගී සිටිනවා, නැගී සිටලා ගොඩාක් වැඩ කරනවා. වැඩ කරලා හැරිලා බැලුවහම මම කා වෙනුවෙන්ද වැඩ කළේ කියලා ගොඩාක් දුර ගමනක් ඇවිල්ලා තියෙනවා පාර වැඩදී. දැන් මේ අපේ වේගය, මේ ගමනය දැන් කොහටද, කොතෙන්ටද, නිමාව කරා, අවසානය කරා, සම්පූර්ණත්වය කරා යොමු කරන්නේ, නිදහස් කරන්නේ කෙසේද? ඒ නිහඬව ගොඩනැගෙන ධර්මයේ විශිෂ්ටයි. නිහඬව ගොඩනැගෙන ධර්මයේ විශිෂ්ටයි. හඬ තුල ගොඩනැගෙන ධර්මයට වඩා නිහඬව ගොඩනැගෙන ධර්මයේ විශිෂ්ටයි. ඒ තුලයි ධර්මයේ පුබුදන්නේ. ඒ තුලයි ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. කිසිම දෙයක් අත්හරින්නවත්, අල්ලගන්නවත් දෙයක් මේකේ නැහැ. විනිශ්චයකරුවා යනු මායාව. විනිශ්චයකරුවා යනු මමත්වය. එනිසා ඔබට කිසිවක් අල්ලන්නවත් අත්හරින්නවත් නැහැ. එසේනම් ඔබ ඊළඟ පියවර හැටියට මා කුමක් කළ යුතුද කියන ප්‍රශ්නාර්ථය නගන්න පුළුවන්ද? ප්‍රශ්නාර්ථයක් නැති තැනක නතර වෙන්න ඕනේ. ඒයි පූර්ණත්වය. ප්‍රශ්නාර්ථයක් නැති තැනක නතර වුණා නම් ඒයි පූර්ණත්වය. ලෝකේ මිනිස්සු හැමෝම ප්‍රශ්නාර්ථයක් තියෙන තැනක නතර වෙනවා. විචිකිච්ඡාව තියෙන තැනක නතර වෙනවා. දැන් ඔබට හැකියාව තියෙනවා ප්‍රශ්නාර්ථයක් නැති තැනක නතර වෙන්න. තව ප්‍රශ්නාර්ථයක් ඇතර නැගෙනවා නම් ඒක අහන්න පුළුවන්. විමසන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන්. උමනාවෙන් කිසිම ප්‍රශ්නාර්ථයක් හදන්න අවශ්‍ය නැහැ. ස්වභාවයෙන් ප්‍රශ්නාර්ථ නැත්නම් ඔකේ. නැත්නම් මොඳයි. මොඳයි. ස්වභාවය තුලින්, හෘදය තුලින්, හෘද පතුලෙන් ප්‍රශ්නාර්ථයක් වේදම් පමණයි ඉදිරිපත් වෙන්නේ. එහෙනම් ඒක ප්‍රශ්නාර්ථ සෙවිය යුතු නැහැ. තියෙන ප්‍රශ්නාර්ථ නැති කරගන්නවා මිසක් ප්‍රශ්නාර්ථ අපි සෙවිය යුතු නැහැ. ඒ ප්‍රගුණ කරන්න. ඒ ඔබේ නවාතන කරගන්න. ඒ ඔබේ නිවහන කරගන්න. ඒ ඔබේ ජීවිතය කරගන්න. ඒ ඔබේ යථාර්ථය කරගන්න. තවදුරට ධර්මය අහගෙන අහගෙන ප්‍රගුණ කරගෙන යන්න. ඔය ප්‍රශ්නාර්ථයකින් තොර තැන අවධිය මේ දේශනා පුරාවට තියාගන්න, පස්සේ තියාගන්න. හොඳයි. හොඳයි. ඊළඟට ඔබතුමිය සාදු. අපිට ඔස්ට්‍රේලියාවට වැඩම කිරීම සඳහා කතා බහ කරමින් කටයුතු සංවිධානය කිරීමට ඉමහත් විහිසක් මහන්සියක් දරු අපේ මහත්මේ කොහොමද මේගේ නම කියන්නේ ක්‍රිෂාන්ති අතුකෝරාල මෙතනිය අපි ගැන බොහොම සතුටු වෙමින් පින් දෙමින් අගය කරනවා. අද පින්නතුන්ගේ පුණ්‍යානුමෝදනාවත් එතුමියට මේ විශ්වන් නගරයට තව මෙල්බන් වල ඉන්නවා, සිඩ්නි වල ඉන්නවා, එයාටත් අපි හිදි පින් දෙමු. හොඳයි. ගොඩාක් මනස එක කටයුතු කරලා ධර්මයත් එක කටයුතු කරලා යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. යම් කිසි එන්ඩ් එකකට ඇවිල්ලා ඉන්නවා. අපි අන්නේ එන්ඩ් එකෙන් පටන් ගන්න. හැමලින් පටන් ගන්න ඕනේ. දැන් කොහොමද මේ එන්ඩ් එක හැදිලා තියෙන්නේ? මේ එන්ඩ් එකට තාම කරත් එකතු කරන්න ඕනද? නැත්නම් එන්ඩ් එකත් එන්ඩ් කරලා ඉවරද? කොහොමද බන්නේ? එන්ඩකේ ඉන්නවා.
එහෙම
හිතනවා.
කිට්ටුවට
ඇවිල්ලා ඉන්නවා කියලා දන්නවා. හරි. තමා දෙස තමා හැරි බලන්න ඕන. තමා දෙස තමා හැරි බලන්න ඕන. තමා දෙස තමා හැරි බලන විට තමාම හැරි බලනවද තමාව පේනවද? හරි ප්‍රශ්නයක්. මේක හොඳට බලන්න, මේකට උත්තරයක් දෙන්න. තමා දෙස තමා හැරි බැලිය යුතුයි. දැන් මේ බැලීම සිද්ධ වෙන්නේ කොහොමද? තමා දෙස හැරි බලන්නේ තමාමද? හැරි බැලූ කල පෙනෙන්නේ තමාද? මට මේකට උත්තරයක් හෙලේ සරේ ගැඹුරින් අර්ථ සම්පන්නව ගොඩනගලා දෙන්න බලන්න. ඔබ ලස්සනට තමා දෙස තමා හැරි බැලිය යුතුයි. තමා දෙස හැරි බලන්නේ තමාවද? හැරි බැලූ කල තමාට එය පෙනෙන්නේ තමාද?
හරි බලන්න.
අපිට සමහර දේවල් අපි තුල පුබුදවන්න අපි සමහර දේවල් අපේ බර නැති කරන්න ඕන අපේ බර නිදහස් කරන්න ඕන ඒ බරත් එක්ක අපිට පිහාඹින්න බෑ දැන් කුරුල්ලෙන්ගේ කකුලේ ගලක් ගැට ගැහුවාම යා කොච්චර තටු ගැහුවා අර ගල නිසා එයාට පිහාඹින්න බෑ ඒ නිසා ඔබත් ඔබේ කකුලේ ගලක් ගැට ගහගෙන ඉන්නවා
මේ නහරේ උසම
මොකද්ද ගල්?
එහෙම මට ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න හරි බයයි. පුරුදු නෑ එහෙම. මනසේක නිසා ළඟදී.
ඒ කියන්නේ මාව නැති වෙයි.
නෑ එහෙම එකක් නෙවෙයි. එහෙම පුරුද්දක් නෑ අර. වචන හොඳට පැහැදිලිව එළියට එන්නේ
නැහැ වගේ. ඔව්. ඒකට කමක් නෑ. මෙතන කෙනෙක්ගේ ප්‍රකාශනයක් වැදගත් නෑ. ඒ කෙනානේ කෙනාට නොහැකිතාවයන් ප්‍රකාශ කරේ. එනිසා කිසිවෙක් නොව තැනින් අවදි වෙන කෙනෙකුට තමාගේ ඒ පුරුව පුරුද්ද පුරුදු නැති බව අදාළ නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. පිළිතුර ඒක ඉතාම සරල දන්න භාෂාවෙන් වෙන්න පුළුවන්. ලකූ ගැඹුරු අභිධර්ම භාෂාවකින් වෙන්නත් පුළුවන්. ඒ කොයි දේ වුණත් ස්වාමීන් වහන්සේට ඒක අඳුන ගන්න පුළුවන්. එය ඔබගේ නිහඬියාව තුළ විය හැකියි. මුනිවත තුළ, නිදහස තුළ, තමන්ගේ නිහඬියාව තුළ උවද ස්වාමීන් වහන්සේට පිළිතුර අඳුන ගන්න පුළුවන්. එනිසා ඔබ පිළිතුර සපයන්න ස්වාමීන් වහන්සේ පිළිතුර හඳුනගන්නේ. පැහැදිලිනේ? දැන් එතකොට අපිට වචන අවශ්‍ය නැහැ. අප අවශ්‍ය නැහැ. හොඳයි. තමා දැස තමා හැරී බලන්න. හැරී බලන්නේ කවුද? හරි බැලුවේ කල තමාට තමාව පේන්නේ තමාවද නැහැ. හරි තමා කියලා නම් කරලා පෙන්වන්න පුළුවන් දෙයක් තියෙනවද? නැහැ. හරි තේරෙනවා මේ අංග සම්භාරයක් මෙහෙම එකතු කරලා එකට නිකන් නමක් දානවා. එතකොට තමයි නම. නේ දැන් කාර් එකක් කියන එක නේද යකඩ කෑලි ප්ලාස්ටික් කෑලි සෑහෙන එකතු කළ කාර් එක කියනවා. ඒ යකඩ කෑලිම තව විදියකට එකතු කළාම ඒකට ලොරිය කියනවා. තව ඒ යකඩ කෑලි තවත් ක්‍රමවේදයකට එකතු කළාම අපි ගුවන් යානයක් කියලා කියනවා. දැන් මේ එකතුවකට තමයි හැම විටම නාමික පුජ්‍යලික පුජ්‍යලක් නිර්මාණික බලයක් එකතු කරන්නේ. ආරෝපණය කරන්නේ. එනනේ ඒ අවිද්‍යාව ඔබ තුල තියනවාද? ඒ අවිද්‍යාව දුරු කළ යුත්තක්ද? ඒක අනිවාර්යෙන් දුරු කළ යුත්තක්. ඇයි? මායාවක් අවුරුදු දහස් කෝටි ගණන් තියාගෙන හිටියත් ඒකෙන් ප්‍රතිඵල ගන්න බෑ. අවුරුදු දහස් කෝටි ගණන් තියාගෙන හිටියත් ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ කියන්නේ වීදුරු කැටයක් මැණික් ගලක් කියලා කෙනෙක් හිතලා අවුරුදු 100ක් ළඟ තියාගෙන ඉන්නවා. නමුත් ඒකට වටිනාකමක් හැදෙයිද? ඒකට වටිනාකමක් හැදෙන්නේ නැහැ. ඒ වගේ තමයි. මේ මමේ කියලා දෙයක් මිනිස්සු හදන් හිටියයි කියලා ඔබට වටිනාකමක් හදන්න බැහැ. වටිනාකමක් දෙන්න උත්සාහ කළාට කවදාවත් ඔබට වටිනාකමක් හැදෙන්නේ නැහැ. ඒකයි යථාර්ථය. ඒකයි සත්‍යය. එතකොට වෙන සිද්ධි ධාමයේ තමයි බොහෝ කාලයක් මුලා වී සිටීම කියන කාලය පමණයි තමන්ට අවසානයේ ඉතුරු වෙන්නේ කියන්න වෙන්නේ එච්චරයි මම බොහෝ කාලයක් මුලා වී සිටියා මම බොහෝ කාලයක් රැවටී සිටියා මම බොහෝ කාලයක් මේ වෙනුවෙන් නිෂ්ඵල දුකක් වින්දා කියන වාක්‍ය පෙළිය තමයි කියන්නේ අපි ඒක කියන්නට අසරණ මිනිස්සු වෙන්න ඕනේ නැහැ. දුප්පත් මිනිස්සු වෙන්න ඕනේ නැහැ. දුර්වල මිනිස්සයා වෙන්න ඕනේ නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මය අභියස. අපිට ලැබිලා තියෙනවා. මම ආරක්ෂා කරන්න මහන්සි වුණොත් එවෙනුවෙන් ඔබට ලැබෙන ප්‍රතිඵලය වටිනා කියන ධර්ම රත්නය හෝ බුද්ධ රත්නය හෝ සංඝ රත්නය නෙමේ, නිෂ්පලත්වයේ පමණයි. හැබැයි මේ මම කියන එක තුළ වින්දනයක් තියෙනවා, ගිනි ගැනීමක් තියෙනවා, පිච්චීමක් තියෙනවා. ඒ පිච්චීම විනාශයට හේතුවක් නිසා තමන්ගේ සහනයට යහපතට හේතුවක් නෙමෙයි. ඒ නිසා මේ පිච්චීම ගන්න එපා. මේ පිච්චීම ගන්න එපා. ඒක විශ්වාස කරන්න එපා. මතු පිටින් පේන දේ විශ්වාස කරන්න එපා. මොහොතක් ගැඹුරට ගිහිල්ලා යථාර්ථවාදීව බලන්න. නැත්තම් මේ මම කියන හැඟීම හැමෝටම හරි ලොකු ආඩම්බර වටිනා කියන දෙයක් හැටියට මතු පිටින් පෙන්නවා. ඒකට රැවටෙන්න එපා. ඒකේ යට තියෙන්නේ තමන්ට හානි කර ද්‍රව්‍යයක්. හරියට ලස්සනට ඔතාපු මල් කලඹක් එක්ක තියෙන බෝම්බයක් වගේ එකක්. අපි ඔක බාර ගන්නවද නැද්ද? පෙට්ටියේ ලස්සනට උඩින් මතු පිටින් ආව මල් කලඹ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපේ මේ තණ්හාව, රතියේ රාගය කියන මේ ආශ්‍රව ධර්ම, මේ ඇලෙන්නට තියෙන කැමැත්ත, මේ මනසට ඇලෙන ලක්ෂණය තමයි. ඒ දේ ලස්සන ප්‍රියමනාප ලෙස ඇතුලෙන් දනවනවා. ඒක ඇලුනොත් තමන්ට විපත්ති ගෙන දෙනවා, හානි ගෙන දෙනවා. දැන් ප්‍රිය වූවද, ප්‍රිය ස්වභාවය වුවද, කාන්ත වුවද, මනාප වුවද, මනාප ලක්ෂණ තිබුණාද, යථාර්ථය ඒ තුළ නැත්නම්, සත්‍යය ඒ තුළ නැත්නම් අපිට ඒක වැඩක් වෙන්නේ. අපි මිලදී ගන්නේ එක්ක වටින දෙයක් නැත්නම් ප්‍රයෝජනවත් දෙයක්. ඔය දෙකම නැත්නම් අපිට ප්‍රයෝජනත් නැහැ, වටිනකමකුත් නැහැ. අපි ඒ දේවල් අතහැර දානවා. මේ මමත්වයක් එලෙසම වූ දෙයක්ද නැද්ද? ප්‍රයෝජනයකුත් නැති, වටිනකමකුත් නැති. හැබැයි මේක ඇතුළත අවබෝධ කරගන්න ඕන මනසින්ම. යථා අවබෝධයම මනසින්ම, ගැඹුරු අවබෝධයම ඒ මොහොත එයා තේරුම් කරගන්න ඕන. මෙයා මෙතන ඉඟුලුනොත් මට ලැබෙන නිදහස. ගිනි අඟුරක් අතේ තියන් ඉන්න. අතේ තියන් ඉන්නකම් මොකද දැනෙන්නේ? පිච්චෙනවා. ඒක හැලුවොත් එතන ඉඳලා ඔබගේ රස්නේ නිවෙන්න පටන් ගන්නවා. අත සුවපත් වෙනවා. පිච්චීම නැති වෙනවා. එහෙමනම් මේ පපුව මැද තියෙන, හෘදයේ මැද තියෙන, තමන්ගේ ජීවිතයේ මැද තියෙන පිච්චෙන ගිනි අඟුර මමත්වය. මේක අතහැරීම, මේක දුරු කළොත්, මේක හැලුවොත් බිමට නිරදාටත් වැඩි අර වින්දනයෙන් තොර වූ, පිච්චීමෙන් තොර වූ, ආශාදනීය වූ, ශාන්ත වූ, මනස්කාන්ත වූ, ප්‍රභාසර වූ ලස්සන ජීවිතයකට අලුතින් පාතේනවද නැද්ද? එහෙනම් ගිනි අඟුර තියාගෙන සිටිය යුතුද? ගිනි අඟුර පෙරලිය යුතුද? හැලිය යුතුද? හැලිය යුතුද? එහෙනම් දැන් හලන්න. දැන් හලන්න. ඔළුවේ තියෙන ප්‍රශ්න වලට උත්තර නොසොයා හදවතේ තියෙන ප්‍රශ්නයට පමණක් පිළිතුරු සපයන්න. ඔබගේ මොළය නෙමේ අවබෝධයට පත් කළ යුත්තේ ඔබේ හදවතයි. හද සාක්ෂියයි, යථාර්ථයයි, ඔබේ සංවේදීතාවයයි ඔබ අවබෝධයට පත් කළ යුත්තේ. ප්‍රශ්නාර්ථ සොයමින් දුවන්න එපා. ප්‍රශ්නාර්ථයක් මතුව නැත්නම් ඒ තුල වාසය කරන්න. ප්‍රශ්නාර්ථයක් වලක්වන්න බැරිසේ මතුවුනොත් ඒ විමසන්න. ප්‍රශ්නාර්ථ නොසොයන්න. මෝතේ ගැඹුරින් ප්‍රශ්නාර්ථයක් නොයනේ නොවේ නම් මේ ප්‍රශ්නාර්ථ නොයන තැනයි වඩා වැදගත්. ප්‍රශ්නාර්ථයක් මතුවේ නම් පමණක් ඒක අසන්න. හැබැයි ප්‍රශ්නාර්ථ සොයා අසන්නට නම් හුස්ම ගන්න මම සිටිය යුතුමද? නෑ. හුස්ම ගන්න මම සිටිය යුතු නෑ. ආහාර ගන්න මම සිටිය යුතුද? සිටිය යුතු නෑ. ඇවිද යන්න මම සිටිය යුතුද? සිටිය යුතු නෑ. කතා කරන්න මම සිටිය යුතුද? නෑ. සිතන්න මම සිටිය යුතුමද? ප්‍රසාව කරන්න මම සිටිය යුතුමද? දරුවන්ට ස්වාමියට ආදරය කරුණාව දක්වන්න මම සිටිය යුතුමද? නෑ. තමා සතුටින් ජීවත් වීම සඳහා මම සිටිය යුතුමද? වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන කවුරුත් දන්නවා මේ මම නැති දවස මමත්වය නැති දවසට සතුටින් වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන් කව තියෙන මමත්වය නැති දවසට. ගිනි බෝල කොහෙද තියෙනවද බලන්න තියාගෙන. ගිනි බෝල ගන්නත් එපා, ගිනි බෝල තියෙන ඒවා තියාගන්නත් එපා. තියෙනොත් ඒවා එළියට පෙරලන්න ඕනේ. ගිනි බෝල නැත්තම් යාට හරි වාසනාවන්ත භාග්‍යවන්ත ප්‍රිය වූද මනාප වූද මනස්කාන්ත වූද ප්‍රණීත වූද ජීවයක් ලැබෙනවා. ඒ ජීවය තුල නාමං අහෝසි. ඒ ජීවේ තුල නාම නෑ. ඒ ජීවේ තුල ස්ත්‍රී පුරුෂයෝ නෑ. ඒ ජීවේ තුල ඕනෑ පාකම් නෑ. ඒ ජීවය සමුතිය සමුතියක් ලෙස නොඇලී පරිහරණය කරන්න දන්නවා. ඒක සිතෙන් ඇලෙන්නේ නැත්තේ මොලේ තෙන්ට ඇලිලා තෙන්ට ඒක ක්ලික් කරලා හරියට වැඩේ කරනවා. නමුත් සිත ඒකට සම්බන්ධයක් නැහැ. එයා දන්නවා ඒක ජොබ් එක, ඒක වගකීම, ඒක චාලිත්‍රය, ඒක සම්මුතිය කියලා දන්නවා. ඒකේ විදිහට සිත. මම සිටිය යුතු නැහැ මේ පවතින. මම සිටිය යුතු නැහැ ව්‍යාපාර කරන්න. මම නැත්තම් වඩා හොඳට ජීවත් වෙන්න පුළුවන්. වඩා හොඳට ව්‍යාපාර කරන්නත් පුළුවන්. වඩා හොඳට hina වෙන කතා කරන්න හිතන්න පුළුවන්. දරුවන්ට යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්. ස්වාමියාට යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්. මව්පියන්ට යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්. පන්සලට යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්. මම නැත්තම් ලස්සනට තමන්ට හොඳ දේවල් පින්කම් කරන්නත් පුළුවන්. බුදුහාමුදුර විමසනවා බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන්ට දානයක් දෙනවා. සරියුත් හාමුදුර බුදුහාමුදුරන්ට දානයක් දෙනවා. කාටද වැඩියෙන් පින් ලැබෙන්නේ කියලා අහනවා. අපි එකම දෙය කියලා හිතමු. සබන් කෑල්ලක් අපි හිතමු. බුදුහාමුදුර එකම වර්ගයේ සබන් කෑල්ලක් සරියුත් හාමුදුරන්ට පූජා කරනවා. සරියුත් හාමුදුර බුදුරජාණන් වහන්සේට සබන් කෑල්ලක් පූජා කරනවා. කාටද වැඩියෙන් පින් ලැබෙන්නේ? මේක අදහස් වෙනවා කර්මය කර්මඵලය වැඩි අවබෝධ තියෙන තරමට තමයි ඒ දේ හොඳින් කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඊළඟට සත්පුජ්‍යලාත්ම දෘෂ්ටියකින් තොරව මෙතන ගැන කල්පනා කරොත් මෙතන මේකේ උත්තරේට එනවා. මෙතන ලැබූ කෙනෙක් නැහැ, දුන්න දෙයක් නැහැ කියන තැනින් අවදීනවා. ඒක තමයි ගොඩක් ලස්සන. නමුත් බුදුරජාණන් වහන්සේ එක පෙන්නුම් කරනවා අපිට අවබෝධය වඩාත් අතහැරීමේ ගුණය, වඩාත් අනග්‍රහිත චිත්තය, වඩාත් ප්‍රබාස්සර වූ තරමට තමයි ඒකේ තියෙන ප්‍රතිඵලය, ඒකේ තියෙන ආර්ථ සම්පන්න භාවය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි සමහර වෙලාවට මේ කර්මය කර්මඵලය පිළිබඳව ඥානය වඩා ගන්නේ නැතුව එක්කෙනෙක් දෙනවා මුළු අවුරුද්ද පුරාම දවසට ලක්ෂයකට ගන්න දාන එක්කෙනෙක් ඉන්නවා. යා හරියට අවබෝධය ගොඩනගාගෙන එක දවසක පොඩි බත් හැන්දක් පූජා කරනවා. ආන්න ඒක බලවත් කරගන්න පුළුවන් මේ අවබෝධය සහ මේ මනස පිළිටවන ආකාරය. දැන් තේරෙනවානේ හුදෙක් භෞතික දේවල් වලම නෙමෙයි මේ අපේ පුණ්‍ය ශක්තිය ගොඩනගා ගන්න හැකියාව තියෙන. ඒ තුල අපි දක්වන හෘදයාංගම පරිත්‍යාගය තුළ අතහැරීම තුළ හරි විද්‍යාත්මකයි. හැම දේම විද්‍යාත්මකයි. හැම දේම බුදුරජාණන් වහන්සේගේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති කියන ධර්මයට යටත්. ප්‍රත්‍යක්ෂ නොවන ධර්ම කරුණක් ලෝතර බුදු කෙනෙක් දේශනා කළා නැහැ. හැම තිස්සෙම ප්‍රත්‍යක්ෂතාව. ප්‍රත්‍යක්ෂතාව කොතනද? තමන්ගේ හෘදය තුළ තියෙන. ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන හැටි තමයි මේ මොහොතේ දැනෙන්නේ මොකද්ද? ඒකයි ඇත්ත. මේ මොහොතේ දැනෙන්නේ මොකද්ද? ඒකයි ඇත්ත. ආයි ඒ ඇත්තට එහා ඇත්තක් කාටවත් ගෙනල්ලා පෙන්නන්න පුළුවන් කමක් නැහැ. ප්‍රත්‍යක්ෂතාවයේ තුල දුක නැත්නම් කාටවත් කියන්න බෑ ඔයාලක දැන් දුක තියෙනවා කියලා. ප්‍රත්‍යක්ෂතාවයේ තුල දුක තියෙනවා නම් කාඩත් ඇවිල්ලා කිව්වත් බෑ ඔයාට දැන් දුක නැහැ කියලා. ඒ වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂතාවය තුළ දුක නැත්තම් ඒක තමයි. දැන් ධර්මයේ කොහෙද තියෙන්නේ? කට්ටි හොයාගෙන යනවනේ මේ මේ මම හොයාගෙන හොයාගෙන. කොහෙද ධර්මයේ
තියෙන්නේ?
ස්වභාවය. ස්වභාවය කොහෙද තියෙන්නේ? ඔළුවෙන් පිළිතුරු නැතුව හෘදයෙන් පිළිතුරු සපයන්න ස්වභාවය කවදද? දැනෙන දේ මත. නැයි ස්වභාවය දැනෙන්නේ කෙසේද? ස්වභාවය හඳුනගන්නේ කෙසේද?
සේරම දැනෙන දේ ස්වභාවය.
දැනෙන සියල්ල අස්වාභාවිකයි. අස්වාභාවිකව හදාපු නාම රූප තමයි අපිට දැනෙන්නේ. ඒක ස්වභාවය කියලා හිතන්න එපා. සමහර අය හිතාගෙන ඉන්නවා මේ අපිට දැනෙන දුක් වේදනා සිතුවිලි ඕවා මේව මේව ඔක්කොම ඔක්කොම ඒක ස්වභාවයනේ. ඒක ස්වභාවය. ඒක මමත් එහෙම කාලයක් හිටියා. එහෙම ඉක්ම හිතන්නේ නැහැ. පස්සේ තව දොරට නැහැ. ඒක ස්වභාවය නෙමෙයි. මේ මේක වෙනස් කරන්න පුළුවන්. මේක නැති කරන්න පුළුවන්. ඒක ස්වභාවය කියලා බාර ගන්න එපා. එහෙනම් බාර ගත්තොත් එහෙනම් හරි පස්සේ ඒක නැති කරන්න බැරි වෙනවා. ස්වභාවය නෙමෙයි අපිට ඒක නැති කරන්න පුළුවන්.
ආයතන
ලින් දැනෙන්නේ නැතුව ඉන්න කොට කෙනෙක්. ආ නේද? දන්නවා. ඒක තමයි. පිකිලේ ඉන්නේ, විතරේ හංගලා ඉන්නේ. ඒක රකින්න දියාගෙන. ඈ එහෙම නේ, විතරේ එළියට දාන්න තියෙන දේ එළියට දාලා කියනවා. තියෙන ඊට වැඩි දෙයක් තියෙනවා. මොලේට ආවම අවුල් වෙනවා. ඒ මොලේ මේක ගැට ගන්න බලනවානේ. තමන්ගේ ඇතුළතින් තියෙන දේ එළියට දාන්න. ඒක වැදගත්. මොලේට යන්න එපා. මොලේ හරි කුණු කොට. බෙල්ල පැත්තකින් තියලා කතා කරන්න ඕනේ. ඔළුව ගලවල පැත්තකින් තියලා කතා කරන්න ඕනේ. ජීවිතේ ලස්සනම කතාව එදාට කරන්න පුළුවන්.
හරි හම්නේ. එතකොට අපි ලෝක ස්වභාවය කියලා යමක් හදුවොත් එතකොට ඒක ඒක තමයි හදවතින් එන එක නෙමෙයි කියලා.
අපි මාතෙද ඉස්සරහට මේ කතාව ගන්න දිනුවොත් සුන්දර නිහඬ බවක් ඔබට දැනෙනවද?
දැනෙනවා.
මේ බරගතිය. ආ, බරගතියක් තියෙනවා. සුන්දර නිහඬ බවක් දැනෙනවා. ඒ නිහඬ එන්නේ ඒ නිහඬතාවය තුළ ඔබ ඉන්නේ. ඒ නිහඬතාවය තුළ ඔබ කිමිදෙන්නේ. ඒ තමයි ඔබට ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන ත්‍යාගය. ඒ තුල මේ සුළඟ වගේ සුළඟ ඇඟේ හැපෙනවා වගේ තියෙන ස්වභාවය. සිසිල් සුළඟක් ඇඟේ වදිනවා වගේ තියෙන ස්වභාවයකින් යුක්ත වූ, ඒ කියන්නේ කෙනෙක් ඉපිද, කෙනෙක් වර්ධිතව, කෙනෙක් ග්‍රහණයෙන් යුක්තව ලබන්නා වූ ආස්වාදනයකින් බැහැරව එවිටයි ශාන්ත, එවිටයි මෘදු, එවිටයි මනස්කාන්ත. පිවිසෙන්න කෙනෙක් ආස්වාදනය කරන ස්වરૂපයෙන් බැහැරව පිවිසෙන්න. ශාන්ත භාවය ආස්වාදනය කළ යුත්තේ කෙනෙක් පුජ්‍යලේ හැටියට නොවේ. කෙනෙක් පුජ්‍යලේ හැටියට නොවේ. ඒ බහැරවයි ඒ ලබන්නේ. එවිටයි ඒ ශාන්තිය නිවැරදි ලෙස, ශාන්ත ලෙසම, මෘදු ලෙසම, සංකාරික ලෙසම, අවේදීත ලෙසම, අකාලික ලෙසම අපිට නිවැරදිවම දැනෙන්න පටන් ගන්නවා. දැන් මේක කෙනෙක් වන්න මේක ආයි දාපු ගමන්ම මෙයාව අවුල් කරනවා නේ. කෙනා ගිහිල්ලා හොයන්න මොනවද? ඔය හැරි දැනෙන කුණු ගොඩක් නිහාගෙන ඉන්නේ. කෙනා හොයන්නේ වින්දනය. කෙනා හොයන්නේ විඳින දෙයක්. රස වින්දනයක් යාට තියෙන්න ඕනේ. යාට තියෙන්න ඕනේ පිච්චෙන්න තියෙනවා. මේ විඳිනවා කියන්නේ පිච්චෙන එකට. දැන් දුක කියන්නේ පිච්චීමක්. සතුට කියන්නේ පිච්චීමක්. මනසේ පිච්චෙන ස්වභාවය. ඔය ආදරය ප්‍රේමය අතර තියෙන්නේ ඔව් ඒක කරනවා කියන එක ඇතුළ පිච්චීමක් තියෙනවා. ඒක අනිත් පැත්තේ පිච්චීමකුත් තියෙනවා. සෑම ප්‍රේමවන්තයෙක්ම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තියක් ප්‍රේමවන්තයෙක් වනවා සේම වෛරක්කාරයෙක් වෛරක්කාරියක්ද වනවාමයි. සෑම සුරංගනාවක්ම සුරංගනය මේ පිරිමි පාර්ශවයට කියන්නේ කොහොමද? සුරංගනාවියෝ සුරංගනානේ කවුද? පිරිමින්ද කියන්නේ අනිත් පැත්තේ? ඔව්. ඈ සුරංගනද කවුද? සුර දූතයෝ උනත් ඒ ඇත්තෝ සුරංගනාවියෝ යක්ෂණිය බවට පත් වෙනවා, සුර දූතයෝ යක්ෂය බවට පත් වෙනවා. ඒකට හේතුව මේක එකට පවතින දෙයක්ේ පිච්චීම පොඩ්ඩක් ගැසිච්ච ගමන් එයා ඒක දකින විදිය එකම පිච්චීම තත්කාල වෙනස් කළා. යා මේ පිච්චීම එයා වෛරී කොට ගන්නවා, මේ පිච්චීම ආශාදනීය කොට ගන්නවා. නිසා කඳුල උනත් දෙකක් තියෙනවනේ නේද? සතුට කඳුල, දුක් කඳුල. එකම පිච්චීම එයා හරවල ගන්නවා. එකම පිච්චීම හරවල ගන්නවා. එතකොට මමත්වයේ තියෙන තරමට එයාට පිච්චෙන ස්වභාවය වැඩි. මමත්වයේ නැති වෙන තරමට පිච්චෙන ගතිය අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා දාලා කොච්චර ගන්නේ මොකටද මේ හක තියෙන දේවල් දාන්න. මේ පුච්ච ගත්ත ඇති හොඳටම. අපි නිහඬතාවය, නිහඬතාවය අපිට මේ හදන්න පුළුවන් දෙයක්ද, ඩිසයින් කරන්න පුළුවන් දෙයක්ද? නිහඬතාවය ඉලංක කරන්න උත්සාහ කරනවද? කරුණාකරලා වළකින්න, කරුණාකරලා නතර වෙන්න කියන. ආව එතකොට මොනම හරි ආකාරයකින් දැන් මෙයා එක පැත්තකින් බැහැ කිව්වහම ආයෙ තව පැත්තකට ගිහිල්ලා ඒක අලුත් විදියට කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපේ විශ්වාසයක් තියෙනවා මේ ලෝකේ දැකිය යුතු සියල්ල පුජ්‍යලයා දැකිය යුතුයි, විඳිය යුතු සියල්ල පුජ්‍යලයා විඳිය යුතුයි කියලා. ඒක තමයි මුලාව. ඒක තමයි වැරද්ද. ඒක තමයි වැරදිච්ච තැන. තථාගතයන් වහන්සේ වදානේ මේ පුජ්‍යලයාට කරන්න පුළුවන් දේවල් තියෙන ලෝකේ. පුජ්‍යලයාට ඒ කරන දේවල් හැම දෙයකම අවසාන නිෂ්ඵලත්වය ඇති වෙන්නේ. ඒ නිසා පුජ්‍යලත්වයේ නිදහස් වීමයි භාග්‍යවන්ත භාවය. පුජ්‍යලත්වයට ඉඩ දීම, පුජ්‍යලත්වය මත ගමන් කිරීම හපංකමක් ශ්‍රේෂ්ඨකමක් නෙමේ, ලෝකේ චාරිත්‍රයේ ලෝකේ ස්වභාවයයි. යහපංකම ඒ බහැරවන්න, එයයි ශ්‍රේෂ්ඨ, එයයි ශ්‍රේෂ්ඨ. බලන්න පුජ්‍යලත්වයෙන් තොරව ගන්න හුස්ම රැල්ලක් මොනතරම් මිහිරිද. දැන් අපිට වටිනා කියන දෙයක් ලැබුණොත් අපි ඒක පසුව ගන්නම් කියලා ඉන්නේ නැනේ. මේ මොහොතේම ගන්නවා. ඒයි මහයනකොට ඒක දෙන්නේ නැති වෙලා තිබුණා. එසා මොකද කියන්නේ මේ පසුව ගන්නන්ද, පස්සේ ඇවිල්ලා බලලා ගන්නන්ද? නැත්නම් මේ දැම්මම මේ දේ මිලදී ගන්නවද? ඈ ගන්න පුළුවන්, ගන්න පුළුවන් නම් හොඳයි. ඒකට තියෙන තමාගේ ඉඩ කඩ, තමාගේ මනසේ ඉඩ කඩයට සැලසෙන්න ඕනේ. අර ඇස්සේ එනවා, අනිත් කෙනා එනවා, මේක පොඩි ඇස්සේ ඇවිල්ලා බලන්න පුළුවන්, ඇස්සේ ඇවිල්ලා බලන්න පුළුවන් කියන හඬක් එනවා. ආයෙත් කියන්න පොඩ්ඩක් නෑ, මේක එක වැඩේ නතර කරන්න මේ දැන්. ඔව් මම කියන්නේ ඒක තමයි. මේක දැන් ගන්න ඕනේ, මේක දැන් ගන්න ඕනේ. නැත්නම් යාව ගෙදර එක්කන් ගිහලා මුලා කරනවා. ඩට යන කියන්නේ ගෙදර දැන් ගන්න ඕනේ. ඔන්න
පුළුවන් තරම ගන්න හුස්ම රැල්ලේ මිහිර කුමක්ද?
ඒක අපේ හාමුදුරුවෝ දන්නවා යහුවට. ඒක දන්නවා. ඒක පුජ්‍යලත්වයෙන් තොරවම හුස්මරල්ලක් අරගෙන බැලිය යුතු දෙයක්, ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්. ඒකත් හරියට අඹ ගෙඩියක රස බලනවා කියන එක. හරි වැඩේ නේ. අර ඔයා ගෙදර එක්කන් යන්න හදනවා, පස්සේ එන්නම් කියලා බාණ්ඩ ගන්න. මොකද කරන්නේ දැන්? නෑ, යා මාරේ ඇවිල්ලා තියෙනවා යන්නනේ. මේක මා ලොකු පීඩාවක්. එයාට පක්ෂපාතී වෙනවද? එහෙම නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ, ආයි දුක් විඳ විඳ ඉන්න ඕනේ නෑ, මේ තමයි අවසාන මොහොත කියලා. අපිට දැන් එයා කියන්නේ අපිට තව අවුරුදු ගානක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක බොරුවක්. පඩියෙන් ඉස්සල වැටුණා මැරුණා. මේ දහස් ගණන් වාහන තියෙනවා, වැරදිලා වාහන කරලා දැම්ම ගමන් අනිත් පැත්තෙන් ලොරියක් පොඩ්ඩක් එන්න විතරයි තියෙන්නේ. ආයි කිසි ප්‍රශ්නයක් නෑ, අපිට එහෙම හදන්න බෑ ජීවිතේ. ඒ ප්‍රමාදයේ යථාර්ථවාදී නෑ, ඒ සත්‍යවාදී නෑ. ඒ මුලාවක්, ඒ මාර බන්ධනයක්, ඒ මායාවේ පණිවිඩයක්. ඔබ ඒකට නොරැවටෙන්න, නොමුලාවන්න. මට ඒකට ඉඩ දෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ ඉඩෙන් ජයග්‍රහණයක් ලබන්නේ නෑ, පරාජයක් ලබන්නේ. ඒ පරාජයට ඉඩ නොදෙන්න. අර පසුවට එන්නම් කියන හිත විතරයි අත්හරින්න තියෙන්නේ, වෙන මොකුත් නැහැ මෙතන
අත්හරින්නේ.
ඒ නිදහස එක්ක ඉන්න, අරකට එක්ක මොකුත් ගනුදෙනුවක් කරන්න තියෙන නිදහස තුළ ඉන්න ටිකක් කලබලයක් නැතුව ඉන්න. මේකෙන් ගන්න දෙයක්වත් නැහැ. අරකට හැරියාම ඒ නිදහස උතර තියෙනවා. ඒ නිදහස තුළ ඉන්න. ඒ නිදහස තමයි ගන්න දෙයක් අතහරින්න දෙයක් නැති තැන. ඒ නිදහස තමයි ධර්මය. අය වෙන දෙයක් හොයන්න එපා. අර ප්‍රශ්නාර්ථ සොයාගෙන ගිහිල්ලා හොයන ගතිය නැති කරා. ප්‍රශ්නාර්ථයක් මතු නොවන තැනින් ඒ සහනය මේ මොහොතේ, මේ වර්තමානයේ, මේ මොහොතේ අකාලිකව, මේ මොහොතේ අවේදීතව ඒ සුන්දරත්වය ලබන්න. ඊට එහා දහමක් කොහෙන්ද? ඒ දහම තුරල තමයි, ඒ දොරටුවෙන් තමයි අපේ මේ විශ්වීය විවෘතභාවය හටගන්නේ. අපි මේ විශ්වීය විවෘතභාවයට පිවිසෙනකොටම අපේ මොළේ මේ පුජ්‍යලත්වයේ සෙවීම, පුජ්‍යලත්වයේ ඕනෑපාකම, එහෙම නැත්නම් පුජ්‍යලත්වයේ ඇලීම ගැටීම අපි අහුසි කරලා නිදහස් කරලා, එහෙම නැත්නම් ඉන්ද්‍රයන් තුළ පැවති සමස්ත ක්‍රියාදාමය පස්සට දාලා තමයි අපි විවෘතභාවයෙන් මේ සමාජයට යන්නේ. අපි කවටිකම් කරන්නේ නැත්නම්, අපිට ඕන විදියට ලෝකේ අපි හදන්නේ නැත්නම් අපිට මොලේ ඕන නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මොලේ අවශ්‍ය කරන්නේ. ඒයි ඒ කිසිම දෙයක් අපි ඩිසයින් කරලා හදලා කරගන්න දෙයක් නෙමෙයි. අතිසයින්ම විවෘතයි, අතිසයින්ම විවෘතයි. ඒ විවෘත භාවය තුළ ඉන්න. එයයි ලෝකේ සත්‍යය. එයයි ලෝකේ වටිනාම දේ, ශ්‍රේෂ්ඨ. දැනුම ඒ විශ්වීය ධාම අතර දුහුවිල්ලක් පමණයි. කිසිම නොවටිනා දුහුවිල්ලක් පමණයි. එයයි දුහුවිල්ලක අපි එල්ලෙන්නේ මහා විශ්වය පෙනෙද්දි අපි මේ විශ්වයට දුහු වෙලා පැහැර දාලා එකතු වෙනවා. පස්සට යන්නත් නැහැ, ඉස්සරහට යන්නත් නැහැ. වර්තමානය තුළ අතහැරුණු ස්වභාවය උපදින ශාන්ත භාවය. එයට ඉඩ දෙන්න. එයට ඉඩ දෙන්න. අනිත් සමූහ දේශනාවන් වලට වැඩිය ඇත්තන්ට ඔබට බොඩාක් වැඩගත් ඔබ වෙනුවෙන්ම කර දේශනාව කියලා හොඳින් මතකයේ තබා ගන්න.
ස්වාමීන් වහන්සේ quietness එකේ හදවතේ වැඩි වෙලා ඉන්න බෑ කියන්නේ එකපාර මොලේ එනවා. කොහොමද ඒක prolong කරන්නේ?
අපේ ස්වාමීන් වහන්සේ කියන නිශ්ශබ්දතාවයේ මෙතුමිට ගොඩකන් ඉන්න බැරිලු. අර බුද්ධිය නිශ්ශබ්දතාවය අභිපවා නැවත බලගන්නවා. ඒ නිශ්ශබ්දතාවයේ ඉන්න පරාසය වැඩි කරගන්නේ කොහොමද කියන.
නිශ්ශබ්දතාවය අපි හදන්න ගියොත්, අපි වඩන්න ගියොත් ඒක අපිට කරන්න බැරි වැඩක්. ඒක හරියට ලෝකයට අලුතෙන් ඉරක් මවන්න යනවා වගේ වැඩ.
Quietness is not something you construct. Quietness is not a fabrication. It's a natural state. If you are trying to by force quietness, it's like bringing up a another side.
My question is how to get from the head to the heart and be in it.
මොලෙන් පපෝට ගිහලා එතන ඉන්න කොහොමද කියන එකයි අහල. ඒකයි සසංගයන් දකිවේ මොලෙන් පපෝට.
අපේ ඔළුවත් පපුවත් එකතු කරන්න හෝ ඒ තුළ ක්‍රියාකාරීත්වය යම් පෙරලයකට පත් කරන්න හෝ අවශ්‍ය වන්නේ නැහැ. අපිට පපුවෙනුත් ඔළුවෙනුත් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්.
You should never try doing that. Instead of connecting your heart to your head or head to your heart, liberate from both heart and head would be the idea of concentration. There's no such thing as the body heart.
My question is liberation.
Liberation is letting go of those two concepts of heart and brain.
Mentally.
Of course, physically, there's no other way, no?
පුජ්‍යලත්වයට කවමදාකවත් නිර්වාණය කියන එක අල්ලගන්න බෑ.
A person, a personality, ego cannot never touch nirvana.
නිර්වාණය වගේ දේවල් කියලා දේවල් අහුවෙනවා. නමුත් ඒ කිසි දෙයකින් නිර්වාණය දැනෙන්නේ
නෑ. You might find something like nirvana or nirvana or integral. But through ego, you will never find the idea.
Asking whether I should meditate more because I find with meditation, I go into the quietness, but not day to day.
Bhavanavatulin nishabdhathāvayata, itumiyata pulvalu bhavanavatulin yamsi nishabdhathāvaya tamantula pragunadharagāne, tavadulina bhavanā kalitu the kya.
වෛද්‍ය ශාස්ත්‍රයට බොහොම සම්බන්ධයින වෙදකමට මේ පවුලම මේ මහත්යත් සම්බන්ධයි නේ.
හස්බන්ඩ්
ඩොක්ටර් ඩොක්ටර් ඉන්නානේ. එතකොට මේ ඩොක්ටර් කොහොමද බෙහෙත් දෙන්නේ ලෙඩුන්ට? ලෙඩාට ඕන බෙහෙත් දෙනවද ඩොක්ටර්? එහෙම නැත්නම් ඩොක්ටර්ට ඕන බෙහෙත් දෙනවද? එහෙමත් නැත්නම් ලෙඩේට හරියන බෙහෙත් ඩොක්ටර් දෙනවද? මෙතන ඩොක්ටර්ට හරියන බෙහෙත් ඩොක්ටර් දෙන්නෙත් නැහැ. ලෙඩාට ඉල්ලන දේවල් බෙහෙත් දෙන්නෙත් නැහැ. රෝගේ අඳුනාගෙන රෝගේ ලක්ෂණයට ඩොක්ටර් බෙහෙත් දෙනවා. අනේ එතකොට තමයි ලෙඩේ අපිට සනීප කරගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා හැම විටම නැවැරදිව ඩොක්ටර් කෙනෙක්ගෙන් ලෙඩේට හරියන බෙහෙත් අපේක්ෂා කළ යුතුයි. තමන්ට හරියන බෙහෙත්වත් ඩොක්ටර්ට හරියන බෙහෙත්වත් මෙතන හරියන්නේ
නැහැ.
හොඳයි. වෙලා තියෙනවා ගොඩාක් ඔය පොත් එහෙම බලන්න ගිහිල්ලා මේව කරාම අපි අර ඔකට කියන්නේ ධර්ම සංඛාරය කියලා. ධර්ම සංඛාරයෙන් ඔළුව ටිකක් අවුල් වෙනවා.
ධර්ම සංඛාරයෙන් you fabricate the dhamma through your intellect. You have a lot of knowledge within you, so you have the answer for every question that you have within you.
Through knowledge.
ඊට පස්සේ එයාව හැම තිස්සෙම මේක හරි. මේක එහෙම නෙවෙයි මෙහෙමයි. මේක මෙහෙමයි 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 කියලා මම හැම තිස්සෙම මේක කිරනවා. බැලන්ස් කරන්න බලනවා. ඊට පස්සේ මෙයා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව එතෙන්ට එන්නේ නැහැ. හරියට සමහර අය බිස්නස් නොලෙජ් එකක් ගන්නවා බිස්නස් කරන්නේ. එතකොට ඒගොල්ලෝ පෝසත් වෙනවද බිස්නස්මන් කෙනෙක් වෙනවද බිස්නස් නොලෙජ් එකක් තිබ්බා කියලා? කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ නිර්වාණය පිළිබඳව නොලෙජ් එක ගොඩාක් ගත්තට හරියන්නේ නැහැ. අර ධම්මානුධම ප්‍රතිපත්තිය තමන් දන්න පොඩි ප්‍රමාණයෙන් හරි හරියට චේන්ජ් ඉන් කර ගන්න ඕන. වෙනස්කම් ඇති කර ගන්න ඕන. දැන් දුන්නේ ඇඩ්වයිස් එකක් තමයි. ඒ උපදේශයක් තමයි ලබා දුන්නේ. දැන් මේ ටිකේම ලබා
දුන්නේ කමෙන්ටරි එක ඇඩ්වයිස් එකක් නේද ගන්න ඕනේ.
To let go the knowledge and
yeah, the knowledge cannot help you gaining power. At the end of the day, because you are judging your own out, you are වැඩක් කියලා. ඔව්. ඉතින් يعني කපුව මනිනෝ කපුවම පෑන්වක් කරගන්නවා. කපුවම අදින උඩ වැඳ ගන්නවා. එහෙම මහත්යෙක් කැවිලා කවදාවත් මේ මහත්තර සම්බන්ධ දුර වැඩ ගන්න මොකද මහත්යෙක් උත්තරේම කියවලු. මේ සාඩු පඬිතුකෝ ඔබ කපුවගේ මගුල කපුවම කරගන්න වගේ වැඩක් මේක මට උඹට උදව් කරන්න බෑ මම කියන දේ බාහිර නැත්නම්.
අපේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ පිළිතුරක්. ලෝකෙට පිළිතුරක් තියනවා කියන විශ්වාසය. ඒක ලොකු වරදක්. පිළිතුරක් තියනයි කියලා විශ්වාසයක් තියනවා. ඒ නිසා පිළිතුරක් අරගන්න, ගොනු කරගන්න, ඒ තුළ ක්‍රියා කරගන්න, ඒ තුළ දැඩි වෙන්න කල්පනා කරනවා. ඒක කිසිසේත්ම විසඳුමක් ලැබෙන අදහසක් නෙමෙයි.
Looking for an answer is not a solution.
මොකද සබ්බේ සංඛාරා අනිච්චා. එතකොට මේක කොහෙකත් ඉතුරු වෙන්නේ නැහැ. ඔය විසඳුමක් සොලියුෂන් එකක් හැඩයක් නිර්මාණයක් මොනම විදියකින්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපි මෙතෙන්ට ඔළුවට දෙන්න හදනවා මේක තමයි උත්තරේ කියලා. ඒක වැරදි. ඒකෙන් අපි සහනය බිඳිනවා. අපි අන්තරේ ටිකම කියන්නේ.
ඔව්. Whenever you are trying to find a solution to an answer, but in reality there is no answer, but you come to the solace of thinking that you have an answer, when you give your own answer to your own problem, you go out of your comfort at the end of the day, because there is no true solution in that, you know, because you are coming not through experience, not through realization. It's a momentary confirmation of yourself on how this is the solution to this, but never coming to a practical solution. Yeah. But too much seeking is the problem, maybe, you know.
Yeah. Yeah. Would the practical solution be just to let go and let things be?
Yeah. Would the practical solution be just to let go and let things be? ප්‍රායෝගික විසඳුමෙන්නේ ස්වාමීන් වහන්සේ වෙනදේවල් වලට වෙන්න දීලා බලාගෙන ඉන්න එකද කියලා, ඒ අතහැරලා දාලා ඉන්න එකද කියලා.
අපිට කරන්න තියෙන්නේ වෙන දේවල් වෙන්න කියලා අතහැරලා දාන එකවත්, එහෙමත් නැත්නම් අලුත් දෙයක් අපි තුල නිර්මාණය කරගෙන ක්‍රියාවලියකට පත්වීමවත් නොවේ. අපිට කරන්න තියෙන්නේ මේ මොහොතේ මේ වෙන්නේ මොකද්ද, ඒ වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න, අවබෝධ කර ගන්නයි තියෙන්නේ.
Yes. Rather than letting happen what is happening and waiting just to happen everything, you know, just let go of, you know. You can look at a river and let it go. But Bhante is saying not to create something and trying to find a solution through doing something, or letting everything happen, let it go. Rather, that those are two extremes. Our objective is to be present and observe what is happening. To observe and come to an understanding what actually is happening.
Moment to moment.
Moment to moment.
Thing, talk out the pay, dharma, give good luck. යන සාත්‍ර ඉන්නවද?
ඒක මහත්ෙක් ඉන්නවද?
අපේ කවුද අපේ මහත්ය පිටිපස්සේ?
අර්ජුන
මහත්ය. ගියේ පාර මාව වැඩමවා ගත්තේ. අර්ජුන මහත්ය ඒ පාර පිටි. ඕ ඒක තමයි. අර්ජුන මහත්ය දන්නවද ඉස්සරහනේ?
අර්ජුන මහත්තයා තනුවන් සෙල්ල බොහෝ
ආශ්‍රය කරනවා. ඒකනේ මේ ඒ වුණාට කවන්නේ රස දෙක තුනක් අහමුනේ, රස ඇතිනේ ඉස්සරහට. අය ඉස්සරහට පස්සට එවයිද නැද්ද කියලා කියන්න බෑ. ඉස්සරහට එවන්න බෑ.
අර්ජුන මහත්තයා ප්‍රශ්න නැහැ සම්මා.
කවන්නේ ඒක හරි දැනගන්න පුළුවන්. දැන් අපේ අරියව මහත්තයා ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ ආපු ගමනේදී තිබුණු සැකයන්, චිකිච්ඡාවල් පැහැදිලිතයින් ගොඩාක් පැහැදිලි කරගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කොහොමද දැනට තියෙන මානසික තියෙන දැනට තියෙන තත්ත්වය මොකක්ද? හද සාක්ෂි ස්වභාවය, හද සාක්ෂි විමසන ස්වභාවය, ධර්ම පිළිබඳව අවබෝධය, සැහැල්ලුවක් මුළු බවක් තියෙනවද?
ගත්තොත් සනසර් මේ වහන්සේ මුලින් දේශනා කරපු වචන තුළ අර දිගටම නිහඬතාවය තුළ ප්‍රශ්නයක් ඇති තැන තමයි.
Very good. Harishaw. Harishaw, okay. Harishaw. Iti eka obage nivahana tananna hondama tana. Sundarama tana. Lassana honda. Location ekak nidda. Patipitawak thiyena. Lassana sonduruma tana. Iti ai obage tana nivahana notanne. Tannawada? කොච්චර වෙලා නිවහනේ දවසට ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ නිවහනෙන් බැහැර මේ දුවනවද?
බැහැර දුවන තැනක නමුත් දේශනා
දැන් නිවහනට වේගෙන් එනවා.
දැන් ආපු නෑ. මම උගන්සේ කියන වචනය වචනය පාසස් කරනවා.
ආ.
ඉතින් දේශනා වෙලාවෙත් අන්තරේ තිබුණාද?
ආ. හොඳයි.
ඒක දිගටමත් ඉන්නවා.
ඉතින් ඒ එතන රස ඉතාම රසවත් තැනනම් අපිට පිච්චෙන්නේ නැති තැනනම් සිසිල් සුලං හමන තැනනම් ලස්සනට මල් පිපිලා තියෙන තැනනම් සමනැල්ලු පිහා වින තැනක් නන් නේද? ඉතින් අපි ආසයි එතනට වෙලා ඉන්න අපි ආයි ගිනි කුඩු වලට පනින්නේ. ඕනේ නැහැ නේ අපිට පුළුවන් තරම් ඇවිල්ලා ඒ ලස්සන තැන වාසය කරනවා. දැන් ඔස්ට්‍රේලියාව හොඳයි කියලා හිතච්ච නිසා ඔස්ට්‍රේලියාවට වෙලා ඉන්නවා. නිර්වාණයේ භූමිය හොඳයි කියලා තේරුණාට පස්සේ ඒ වීසා නේද ගත්තට පස්සේ එයා ඉතින් නිර්වාණ භූමියේ වීසා දාගෙන ඉන්නවා. මේ ලෝක භූමියේ වීසා කැන්සල් කරගෙන හරි ලෝකෝත්තර භූමියේ ස්ථීර පදිංචිය සහ මේ අයිති ලබාගෙන වාසය කරනවා. ඒක තමයි වැදගත්. ඒක තමයි ඕන. ඉතින් අපි ආයි අර පරණ පුරුද්දට ඉතින් ලංකාවට ගිහිල්ලා එනවා වගේ ලෝකෝත්තර භූමියේ ලක්ෂණ ධර්ම පරිසරය දකින්න ආයි ගිහිල්ලා එනවා වගේ පරණ කුටියට පරණ ගම්පියසට. ඉතින් ගිහිල්ලා එනකොට ඒ ගැන දුක හිතෙනවද ඊට වඩා දැන් පොසත් කියලා හිතෙනවද කොහොමද කියලා බලන්න ඕන නේද? ඉතින් ඒක නිසා මේ ලක්ෂණ මේ දේ තුල අපි රැඳෙන්න ඕන. සන දේ තුල තවත් ඒ ධර්මය. ඒක වඩා ගන්න තියෙන ක්‍රමේ තමයි සද්ධර්ම ඇසීම. ඒ වැඩේ නේ. කල්‍යාණ මිත්‍රත්වයේ. මොකද මේ දේ හරියට අපි වෙත දමන් කරවන්න පුළුවන්කම තියෙන, සංසර් කරන්න පුළුවන්කම තියෙන්නේ කල්‍යාණ මිත්‍රත්වයකට විතරයි. වෙන කෙනෙකුට කරන්න බෑ ඒක. මොකද මේක හෘදයාංගම ගනුදෙනුවක්. හුදු වචන සම්ප්‍රදායකට කරන්න බැරි දෙයක්. හෘදයාංගම අසන අයට විතරයි මේක දැනෙන්නේ. හදවතින් සවන් දෙන අයටයි මේ ධර්මය දැනෙන්නේ. හදවතින් බාර ගන්න දෙයක්. ඒ නිසා මේ ධර්මයේ වචනවල රඳවන්න බෑ. හැබැයි අපි නිර්වාණය උත්සාහ කළොත් ඔළුවෙන් ඒක රඳව ගන්න, ඔළුවෙන් ඒක පවත්වන්න හැම ඒක එච්චර සුන්දර ක්‍රියාවලියක් බවට පත් වෙන්නේ නැහැ. අපි ඒක ඔළුවෙනුත් නිදහස් වෙලා, මනසෙනුත් නිදහස් වෙලා, ස්වභාවය තුළ ස්වභාවයක් වැඩුණට පස්සේ ඔළුවත් නිදහස්, මනසත් නිදහස්, ස්වභාව ධර්මය ස්වභාව ධර්මයක් ලෙස දැනෙන විට එහි ලැබෙන සහනශීලීත්වය ගොඩාක් සුන්දරයි, ගොඩාක් ලස්සනයි. නැත්නම් ධර්ම තුර නිර්වාණය අපි නිර්මාණය කරගෙන, නිර්වාණය නිර්මාණය කරගෙන හිටියොත් එහෙම ඒක යම් සුන්දරත්වයක් දැනුණත් ඒක අඩුයි. ඒ නිසා ඒ නිර්වාණය නිර්මාණය කරගෙන ඉන්න ස්වභාවයෙන් එහාට අපි දීව යන්න ඕන. එහාට දීව යන්න තව දීව යන්න. ඝන අයිස් කැටයක් ජල බවට ද්‍රව බවට පත් වෙනවා. ද්‍රව බවට පත් වූ ජලයද වාෂ්ප වී ආයතුයි. ඒ තවත් අපි ජලයද දීව යන්නේ එවිටයි. අද එවිට පුජ්‍යලත්වයක් විසින් නොවිඳින ආස්වාදය. පුජ්‍යලත්වයක් විසින් නොවිඳින ආස්වාදය. අනේයි ඔබට දැනෙන්න ඕන හරියට දැනෙන්න ඕන. මේවා විදිහව දැනෙන්න ඕන. ඊට පස්සේ මේ මනස 100%ක්ම විවෘතයි. හංගන දෙයක් නැහැ. මේ මම මේ අරයා කියලා කෙනෙක් නැහැ. එයා මමෙක් නැහැ කියන තැන නැහැ. අරයා කියලා කෙනෙක් නැහැ කියන තැන නැහැ. ඉන්නව කියන තැන කිසිසේත් නැහැ. ඒකාර දැනෙන ස්වභාවයෙන් තවත් හොඳට නිවැරදිව පැහැදිලිව තවත් ආලෝකමත් කරගත යුතුයි. තවත් ප්‍රබෝෂණ කරගත යුතුයි. තවත් පැහැදිලි කරගත හඳ එළියෙන් දකින නිවන ඔබ හිරු එළියෙන් දැකිය යුතුයි. අර වෙන්නේ හඳ එළියෙන් දකිනවා කියන්නේ. ඔබට දකින්න පුළුවන් තා පොඩ්ඩක් ඒ හඳේලි ආලෝකයේ වැඩිවීම තමයි හිරු එළිය බවට පරිවර්තනය වෙන්නේ. හඳේලි තියන්න පුළුවන් ගමනක් බිමන. යමක් අඳුර ගන්න පුළුවන් ගයක් ගහක් කොළක් අඳුර ගන්න පුළුවන්. නමුත් හඳේලියෙන් දකින්නවා වගේද හිරු එළියෙන් දකින්නවද? ඔබ ඉස්සරහට යන එක තමයි ඔබේ නවන මහත්මිය අවබෝධයට පත් කරනවා කියන්නේ. මොකද ඔබ ඉස්සරහට ගිහිල්ලා ඔබ ආලෝකය වැඩි කරපු ගමන් ඒ ආලෝකය පිටුපස්සටත් යටෙනවානේ. ඒ නිසා අපි යම් කිසි නිවන් මඟ යද්දී අර යනකම් කියලා නතර වෙලා ඉන්න එක නෙමෙයි අපි කරන්නේ. අපි වහවහා ඉස්සරහට යන්න ඕනේ. දැන් ආනන්ද හැමදෙරම මදුදුරක් ගිහිල්ලා අනිත් අය යනකම් කියලා මග හිටියනම් එහෙම අනිතය තේන විදියකුත් නැහැ එළිය නැති නිසා. ඒ නිසා ඉස්සරහටම ගිහිල්ලා ආලෝකය දැල්ලුවා. දැල්ලුවට පස්සේ ඔක්කොට මේක උදව්වක් වුණා. ඒ නිසා ඔබ මග බල බල හැරෙන්න එපා නෝන පස්සෙන් එනවද කියලා. නේද? නෝන පස්සෙන් එනවද කියලා හැරෙන්න බලන්න එපා. ඔබ යන්න ගමන යන්න ගිහිල්ලා ස්විච් එක ඔන් කරපු ගමන් පාර පේන ඒගොල්ලොත් එනවා. ඒ අත්තන්ට කරන්න තියෙන උදව්ව තමයි අපි ඉස්සරහම ගිහිල්ලා මේක තව තවත් පුළුල්ව පැහැදිලි කරගන්න. මේක අතහැරීමක් නෑනේ. අතහරින්න මොකදද? අතහැරීමක් කරනවා නම් එයාට කවදාවත් නිවන් දකින්න බෑ. අතහරින තරමට වර්ධනය වෙන්නේ පුජ්‍යලත්වය. ඒ කියන්නේ අල්ලගන්නවයි කියන එක කිසිසේත්ම නෑ. මේ අතහැරීම සහ අල්ලා ගැනීම පිළිබඳව ලෝකේ කතා කරාට මේ බුදුරජාණන් වහන්සේගේ අතහැරීම මේ සම්මත විඥාණයෙන් සිද්ධ කරන අතහැරීමක් නොවේ. සම්මත පුහුදුන් මිනිසා කරන අතහැරීමක් නොවේ බුදුහාමුදුරන්ගේ අතහැරීම. අවබෝධයෙන් අතහරිනවා කියන වචනේ පාවිච්චි කරනවා එතෙන්දී. අවබෝධයෙන් අතහැරීම කියන එක සිද්ධ වෙනවා. ඒ අවබෝධයෙන් අතහැරීම කියන එක ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ අත හරිනව නෙමෙයි, හරියට අර gediyak පැහෙනකොට ඉදෙනකොට ඒක බිමට වැටෙන ලක්ෂණයක් හට ගන්නවානේ. අපි ලෝකේ අවබෝධ කරන විට අපි අතහරින්න ඕමනාවක් නැහැ. ඒ gediy ඔක්කොම බිමට වැටෙනවා. ඒ gediy ඔක්කොම බිමට වැටෙනවා. පැහිලා වැටෙන්නේ. ඉදිලා වැටෙන්නේ. ඊට පස්සේ ආයි ඒක අපිට මේ ගැන හොයා බලන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මොකද අවබෝධයෙන් අතහැරීම, අවබෝධයෙන් නිදහස් වීම. අපි හැම දෙයක් තුළම යම් කිසි නිර්මාණයක් හදා ගන්නවා. ඒ නිර්මාණය තුළ තමයි ඇලෙන්නේ. නිර්මාණය තුළ ආස්වාදනයක් හැදෙනවා, නිර්මාණයක් හැදෙනවා. ඒ ආස්වාදය තුළ, ඒ නිර්මාණය තුළ ඇලෙනවා. ඒවිත තමයි අපි එතන කියන්නේ. ඒක පළවෙනි නිර්මාණය තමයි බුදුහාමුදුරුවෝ පරිවර්තන කවුරුත් නෙමේ. අපි ලෝකේ ගොඩාක් අමතක කරලා පැත්තකට දාලා තියෙන දෙයක් තමයි මේ මම කියන එක අත්හරගන්න ඕන කියන කාරණේ. මම කියන එක අත්හැරියොත් සියල්ල ඉතින් ඉවරයි. සියල්ල ඉතින් ඉවරයි. නමුත් ඉතින් අපි ස්වභාවයන් තමයි යම් යම් සංවේදීතාවයන් වලට අපි ඉඩහසර දීලා තියෙනවා. හරියට අපි අර හිතවත්ම හිත මිතුරන්ටම අපි ගේ ටිකක් විවෘතයි තියෙනවා. ඔව්. විවෘත කරන්න හරි කමක් නැහැ. නමුත් ඔවුන්ටද නොයෙමි සිටින්නේ. නේද? ඔබේ සිතෙහි හැම තැනම ඔබේ දරුවාට දුවගෙන යන්න පුළුවන්. ඔබේ බිරිඳට දුවගෙන යන්න පුළුවන්. ඔබේ මව්පියන්ට දුවගෙන යන්න පුළුවන්. ඔබේ යාළුවන්ට දුවගෙන යන්න පුළුවන්. වඩා වැදගත්කම තියෙන්නේ අපි ඒ අය කෙරෙහි නොඇලීමෙන් කටයුතු කරන තැන තමයි අපේ සැබෑ මෛත්‍රිය, සැබෑ ආදරය, සැබෑ දයාව පිවිතුරු ලෙස, පිරිසිදු ලෙස ගලාගෙන යන්නේ. එයා වැදගත්. කිලිටි වූ ආදරයක් වැඩන්නේ නැහැ. ඒ ආදරය පිවිතුරු වෙනවා අතහරින තරමට. අතහරිනවා කියන එක අදහස් වෙන්නේ අර පුදුන් ලෝකයේ අතහැරීම නෙමෙයි. ඒ අතහැරීම නෙමෙයි බුදුහාමුදුරුවෝ. පුදුන් ලෝකයේ අතහරින්නේ අර දේ අල්ලගන්න තියෙන මට මේ දේ අතහරිනවා. ඒ මතහැරීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අතහැරීම අර දේ අල්ලගන්න මේ දේ අතහරිනවා නෙමෙයි. අර හේතුවෙන් මේ දේ අතහරිනවා නෙමෙයි. මේ හේතුවෙන් අතහරිනවා නෙමෙයි. වචනේ කවදා ඉගැන්විය නොහැකි, කිසිදා ඉගැන්විය නොහැකි දේ ඔබ ඔබ යථාර්ථය තුළින් ඔබ ටික 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 මතු කරගෙන තියෙනවා, සොයාගෙන තියෙනවා, පොඩු කරගෙන තියෙනවා. ඒ නිසා මේ වචන හරි නිෂ්ඵලයි. වචන නිෂ්ඵලයි නේ? වචන හරි නිෂ්ඵලයි. වචන තියෙන ගොඩක් පල්ලෙහා. වචන ගොඩාක් පල්ලෙහා තියෙන. ඒවයින් කරන්න පුළුවන්කම තියෙන යම් සංඥාම මාරු කරගන්නවා. සංඥාම මාරු කරගන්නවා. එච්චරයි කරන්න පුළුවන් දෙයක් නෑ. වැඩක් නැති වචන. නිදහසේ හුස්ම ඉහළ පහළ යනවාද? ඒ හුස්ම බලන්න මොනතරම් ආස්වාදනීයද, මොනතරම් රසවන්තද කියන, මොනතරම් මිහිරිද කියලා බලන්න. ඒක සංඥාවෙන් බලන්න යන්න එපා. ස්වභාවයෙන්ම දැනෙන්න ඉඳාරින්න. දැනගන්න යන්නත් එපා. විඳින්න යන්නත් එපා. ඒ මොකෝවත්ම නොකර ඉන්න ඕන, කරන්න ඕන කියන කතන්දරේ වචන වලින් සම්පූර්ණ නිදහස් වුණාම සමවිටම අපි ස්වභාවය බාර ගැනීමට සූදානම් නම් අලුතෙන් අපිට සූදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමවිටම අපි ස්වභාවය බාර ගැනීමට සූදානම් නම් අමතරින් සූදානම් වීමක් අවශ්‍ය වන්නේ නැහැ. බොරුවක් නොකියන කෙනෙකුට යමක් ගොතන්න අවශ්‍ය නැහැ. අද මං ගිහිල්ලා මේක කියන්න ඕන. එහෙම කර කර යන්නේ මේ සත්‍යවාදී දවසට. ඔන්න නොකිය හරි ගමනක් ගිහිල්ලා යාළුවෙක් එක්ක හරි ගමනක් ගිහිල්ලා ගමක් ගාලා හුත් එහෙම නෝනා දහන පරක්කුනේ ඇයි කියලා ඔන්න මං කියන්න ඕන. අද වැඩ වැඩි වුණා, අද තව කෙනෙක්ගේ වැඩ කරන්න වුණා, මම එහෙම කියනවා කියලා ඔන්න ගොත ගොතා යනවා. මේ දවසට නේ ආන්නේ වගේ ධර්මයට පිවිසෙන්නේ සත්‍යවාදීව. ඒ කියන්නේ යාට මුකුත් හෙට දවසේ මුහුණ දෙන්නේ, ඊළඟ පියවරේ මුහුණ දෙන්නේ යාට කිසි දෙයක් ගොතන්න ඕනේ නැහැ. හැබැයි යා මුහුණ දීමක් කරනවා විවෘතයි. මේ දහස් ස්වභාව ධර්මයට මුහුණ දෙන්නේ. ඉතින් අපි අපි පිට කෙනෙකුට අපි බොරුවක් කිව්වා කියමුකෝ. ස්වභාව ධර්මයේ කවදාවත් අපිට යමක් ගොතන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිදහසක් ලැබෙන්නේ නැහැ. මොකද ඒක හරියට අර අපේ හිතට අපි බොරු කරගන්නවා වගේ වැඩ. මේකම දෙයක් කරන්න පුළුවන් කමකුත් නැහැ. කරන්න උත්සාහ කරනවා නම් නිකම් මානසික අවුලක් හටගන්නවා නිසා. අපි ලෝකෙටම කෙසේ වෙතත් අපි අපේ මනසට අපි නිවැරදි වෙමු, විවෘත වෙමු. ධර්මයේ මොනවත් පාලනය කරන්න දෙයක් නැහැ. ඔහේ නිකං ඉන්නනේ, බලාගෙන ඉන්නනේ, බලබලා ඉන්නනේ. මොලේට කරන්න කිසි දෙයක් නැහැ. මනසට කරන්න දෙයක්වත් නැහැ. ඔකට කියනවා කළ යුතු සියලු කාර්යයන් අවසන් කොට වාසය කරනවා. බ්‍රහ්මචර්යාව අවසන් කොට වාසය කරනවා කියන වචනේ පාවිච්චි කරනවා සදාංගරයන් වහන්සේ. මනුෂ්‍ය ස්වභාවයේ ඉක්මවා වාසය කිරීම. ලෝකේ පැවැත්ම ඉක්මවා වාසය කිරීම. ඥාන දර්ශනයේ උදා වුණාම සියල්ල සුවිසුද්ධං අහෝසි. සියල්ල පිරිසිදු වෙනවා, සියල්ල අහෝසි වෙනවා මේ ඥාන දර්ශනයේ උදා වීම තුළම. ඥාන දර්ශනය තුළ වැරදුනොත් තමයි හැමතිස්සෙම අපි ඒව තුළ පැටලවා ගැනීම සිදු කරගන්නේ. ඒ නිසා එතන පඤ්ඤා විමුක්තිය, විමුක්ති ප්‍රඥාව, සංඥා නිරෝධය තුලින් හටගත්තට පස්සේ එයාට ප්‍රශ්න ඇති කරන්න මේ ලෝක කාටවත් නැහැ. සම්මුති ප්‍රශ්න සම්මුති වශයෙන් එයා විසඳ ගන්නවා. එයාට ආධ්‍යාත්මය තුල ඇති කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම නිවන් රසයේ විඳිනවායි කියන තැනින් අපි තවදුරටත් ඈත් වෙලා තවදුරටත් ඈත් වෙලා නිවන් රසය මම නොවිඳිමි ඒ බව විඳිමි. නිවන් රසය මම නොවිඳිමි ඒ බව විඳිමි. හඳ එලියෙන් දකින එක හිරු එලියෙන් දකින්න ඕන නේද? අපි කියෙම හඳ එලිය තමයි මෙච්චර තමයි ලයිට් තියෙන්නේ කියලා හිතන්න හොඳ නෑ. මෙට වඩා ආලෝකය වැඩි වෙනවා. ආලෝකයට පිවිසීම. ටිකක් ඒ වගේම ආලෝකමත් කරගනි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඝන අඳුරේ හිටපු කෙනා හඳ එළියට ආපු එක කොච්චර වටිනවද? හඳ එළියෙන් හිරු එළිය කරා දැන් ගමන් කිරීම ආරම්භ වෙලා තියෙනවා. හිරු එළිය කරා ගමන් කරන ගමන් කිරීම ඉක්මන් කර ගැනීම, සාර්ථක කර ගැනීම, පූර්ණත්වයට පත් කර ගැනීම ඔබගේ වාගකීම. ඉන්න තත්ත්වයේ ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒක අගය කරන්න පුළුවන්. නමුත් තව අපි කවුරු පූර්ණත්වයටපත් වූයි කියලා යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම ඒක අපේ නතර වෙන ස්ථානයේ බවට පත් වෙනවා. ඒක ඉඩ දෙන්න එපා. ඉඩ දෙන්න එපා. කවුරු හරි අපේ පූර්ණයි කියලා අතරමං කළොත් එහෙම ඒක පව්. නේ? එහෙම කරන්න එපා. තමනුත් එතෙන්ට දාගන්න එපා. ස්ටොප් එකක් දාගන්න එපා. අපිටත් එතෙන්ට ස්ටොප් එකක් දෙන්න බෑ. ඔමෙය. ඒක තරහා නෑ නේ? ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ නේ. ඔව්, අනේ එතනින් ඕනේ. හරි. හරි, සාරය. නෝන මහන්තියට තියෙනවද ප්‍රශ්න? නෑ. අතේ යා ගන්න පුළුවන්. හදයි. හරි. හරි.
අනේ.
මාතේ. එන්න අපි මත ඉස්සරහට එන්න. මාත්‍යා ගොඩ දාන්න ඕන බොහොම හරි නේද? නෝන මහත්තයත් මහාන වෙලා ඉන්නේ. පන්සලේත් මහදායක මහත්තයෙක් වෙන එකේ. ඈ තිස්ස මහත්තයට දෙන්න ඇති ආදරේ කාට දෙන්නද? හා කාන්නේ. ඈ ඒකනේ. ඔව්. ඔබ වාඩි වුණේ කොතනද කියලා දන්නවද? ඊළඟට ඔබයි එල්ලුම් ගහ හිටියන්නේ. ඈ මරණ දඬුවමට නියමකොට එල්ලුම් ගහ හිටියන්නේ කියලා ඔබයි. එදෙනින් බසු ඔබ උපදින්නේ. තමාම ලැස්තිද? එල්ලුම් කලාගෙන ගෙනිච්චාම ඉස්සලාන මූණ බඳින්නද කියලා, බය හිතේද කියලා. ඊට පස්සේ ආන තමන්ටම දාගන්න පුළුවන්ද? ඒකෝ දාගන්න පුළුවන්. ඈ ඊට පස්සේ හරි මම්ම ස්විච් එක දාගන්න, මම්ම යන්න.
කිසිම බයක් නෑ.
බයක් නෑ. බොහොම හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. බයක් ඇති කරගන්න දෙයක් තියෙනවා නම් මේ අපි මේක අවබෝධ කරගත්තාම හරි. මේ මොකදද ඔය එල්ලුම් ගස් තියන්නේ සංසාරේ හොරකම් කළාට? ආ මේ මගේ නොවන දේවල් මගේ කරගන්න උත්සාහ කරාට, අනුසතු දේවල් තමා සන්තක කරගත්තට වරදට තමයි මාර්යා විසින් මරණය නැමැති එල්ලුම් ගහ කරා ගෙන යන්නේ. බලන්න මහත්තයා, මගේ කියන ඔබට අයිති දෙයකට ඔබගේ ජීවිතේට කියලා තියෙනවද මගේ කියලා? ඔබ ඔක්කොම ඔබට අයිති නැති දේවල් වලටයි ඔබ මගේ කියලා තියෙන්නේ. ඈ ස්වභාව ධර්මයේ මේ මහ පොළොව විසින් අයිති, මහ පොළොවට අයිති, සුළඟට අයිති, හිරු එළියට අයිති දේවල් වලට නේද? නේද? මගේ 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 කියලා කිව්වා. ඉතින් ඒගොල්ලෝ දඬුවමක් දෙනවා මේවා හොරකම් කරන්න හැදුවා. අපිට කරන්න තියෙන එකම නිදහස් වෙන්න, එල්ලු ගහේ නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ දේවල් ඒ ධර්මතාවන් වලට අත්හරින්න. ඒ ධර්මතාවල් වලට අත්හරින්න. වාතේ වාතයට, පොළොව පොළොවට, ඈ කුජලයේ කුජලයන්ට හැමතිහිම අත්හරින්න අත්හරින්න. ඔබ එතකොට ආ එල්ලු ගහේ තියන්නේ. ඔබ අල්ලගෙන හිටියොත් ඔබ සොරෙකු බවට පත් වෙනවා. සොරෙකු හැටියට දඬුවම් ලබන්නට පත් වෙනවා. එනිසා කරන්න තියෙන එකම සමාව ගන්න තියෙන එකම අවස්ථාව තමයි අතහැරීම. අතහැරීමෙන් ඔබට අවේදානයේ දමරණීයත්වයද ලැබෙනවා. ඉතින් මොකද කරන්නේ? අවේදානයේ දමරණීයත්වයද ලබා ගන්නවද ඉල්ලුම්ස් නැගිනවද? ඒමයි.
මට තියෙන ලොකුම ප්‍රශ්නේ මමත්වය නැති කරගන්න එක තමයි.
කාටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. අවසාන ප්‍රශ්නයත් ඒක. වැදගත්. හැබැයි ඕකට අපේ මහත්ය ළඟ ගොඩාක් පිළිතුරු තියෙනවා. අරම පුළුවන්, මෙහෙම පුළුවන්, මෙහෙම පුළුවන්, අර ආකාරයෙන් පුළුවන් කියලා ඔක මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. පිළිතුරු ගොඩක් තියෙන නිසා එකක්වත් යොදව ගන්න බැරි වෙනවා. අර පණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බෑ වගේ. ඉතින් ඒ නිසා හොඳම දේ තියෙන්නේ හාමුදුරන් වහන්සේ ඔබට දැනනවද දයානුකූලව බොහොම හරි දේ මට කියා දෙයි, මට මග වරද්දන එකක් නෑ, මට හරි උපදේශය ලබා දෙයි කියලා ඔබගේ ශ්‍රද්ධාව නැගිච්ච ස්වාමින්වහන්සේටද ස්වාමින්වහන්සේට ඉඩ දෙන්න. ඒට ඔය ඔක්කොම ප්‍රශ්න ටික ඇතුලේ නිරෝල් කරන්න පුළුවන්. ඒක වැදගත්කම තියෙන්නේ. එතකොට එක විසඳුමක් ලබා දෙනකොට ගලපන්න එපා. එතකොට අරකට එක්ක ඕක මෙහෙම ගැලපෙනවද කියලා තර්ක ගේන්න යන්න එපා. ස්වාමින් වහන්සේට ඉඩ දීම යනු ස්වාමින් වහන්සේ කියන්නේ හරි දේ. ෆයිනල්ස් කියන්නේ හරි දේ. ඒ හරි දේ මම බාර ගන්න ඕනේ. මොකද ස්වාමින් වහන්සේ මග ගිහිල්ලා පාර කියන්නේ. දැන් මේ ගෙදර ඉන්න කෙනා ගෙදරට පාර කිව්වහම ආයි වෙන මැප් එකක් වෙන කවුරු හරි මොන මොනවා කිව්වත් නෑ, මං ගෙදර ඉඳන් කියන කෙනා ඒක තමයි මම විශ්වාස කරන්න ඕනේ. අර යාළුවෝ කියපේක නෙමෙයි. ඒ නිසා ස්වාමින් වහන්සේ හරියට ඒ ධර්මයේ තුල පිහිටා මේ පණිවිඩය කියනවායි කියන අවබෝධය ඔබ තුල හරියට ස්ථාවර කරගත්තොත් ඔබ ස්වාමින් වහන්සේට සම්පූර්ණ ඉඩ ලබා දෙනවා ඒ ප්ලෑන් එකේ මැප් එකේ එනවා. අන්න ඒකයි වැදගත්කම කියන්නේ. එතකොට මෙහෙම කිව්වහම කොයි වෙලාවකත් ආයි ගණන් හදන්න එපා. අරකට ගැලපෙනවද, මේකට ගැලපෙනවද, අර මැප් එකේ අර කලින් තිබ්බේක කලින් නිමිති කා නෑ. ඒක දැන් පාර වෙනස් වෙලා හරියටනේ. දැන් මේ කියන විදියට එන්නේ. දැන් කියන සලකුණු ඔස්සේ යන්නේ. ඒකයි වැදගත්කම තියෙන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ මමත්වයට හැමදේම ලබාගත් අපි නිවනත් ඉතින් මමත්වයටම ලැබෙනවා නම් හොඳයි. මමත්වයේ කරාම අපි සියලු දේ ලැබුවේ, වස්තු සම්පත් ලැබුවේ, ප්‍රසිද්ධිය ලැබුවේ, කීර්තිය ලැබුවේ, සතුට ලැබුවේ, දරුවෝ ලැබුවේ, තනතුරු තානාන්තර ලැබුවේ, ඔක්කොම මමත්වයට ලබා ගත්තේ. ඒ නිසා එනස නිවනත් මමත්වයටම දෙන සේක්වා. කවදාවත් කළ නැහැ. කවදාවත් කළ නැහැ. කවදාවත් කළ නැහැ. කවදාවත් අපේක්ෂා නොකළ යුතුයි. ඒ අදහස බැහැර කළ යුතුයි, දුරු කළ යුතුයි, සුණු විසුණු කර දා යුතුයි, නැති කරලා දාන්න ඕනේ අදහස. නිර්වාණයද මමත්වයට ලබා දෙන සේපා කියලා නම් හිතන්න එපා. මොලේට ඉඩ දෙන්න එපා, හදවතට ඉඩ දෙන්න. හදවතයි අපි සුවපත් කරන්න ඕන. අපිට දැනෙන විදියයි ප්‍රත්‍යක්ෂතාවයයි සුවපත් කරගන්න ඕන. මේ මොහොතයි සුවපත් වෙන්න ඕන. මේ දැනෙන දේ මේ මොහොත සුවපත් වෙන්න ඕන. ඇයි මේ මොහොත ඉතා වැදගත් කාරණයක් බවට පත් වෙන්නේ? මිනිස්සෙක්ගේ ජීවිතය සමකල්හිම පවත්න තියෙන්නේ මේ මොහොතේ. මේ මොහොත යනු අලුත් වෙන සෑම මොහොතක්ම මේ මොහොත වෙන බැවි. සෑම අනාගතයක්ම අපිට මුණ ගැසෙන්නේ අතීතයක් ලෙස නොව මේ මොහොතක් ලෙසයි. එබැවින් තමයි මේ මොහොතේ ප්‍රත්‍යක්ෂතාවය, මේ මොහොතේ දැනෙන දේ, මේ මොහොතේ ගැටලුව, මේ මොහොතේ පිළිතුර වැදගත් වන්නේ ඒ නිසයි. මේ මොහොතේ පිළිතුර සාර්ථක නම් ඔබ ඒ අනාගතයේද සාර්ථක කළා වෙනවා. මේ මොහොතේ ඔබ අසාර්ථක නම් ඔබ අනාගතයේ සාර්ථක වෙන විදියක් නැහැ. ඔබ මේ මොහොතේ සම්විතම සාර්ථක වන්න. ඔබ සියල්ල අතහැරියොත් ඔබට අභේදානයද අමරණීයත්වයද ලැබෙනවා. ඔබ එක දෙයක් හෝ එක කාසි මල්ලක් හෝ සොරෙන් ඉනේ ගසාගෙන තිබිලා වුණොත් ආයි චෙක් කරනවා එල්ලුම් ගසායි කියන තියාගන්න එපා. එක කාසි මල්ලක්වත් පිටිපස්සෙවත් පොකට් එකේවත් හංගන්න එපා. හොඳට පරීක්ෂා කරලා බලලා අදහස් කරන්න. ඒත් ඔබට සංගවන්නට හදවතේ දෙයක් නැහැ. ඔබට විවෘතව කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මාව පරීක්ෂා කර බලනසේක්වා. මාගේ දැනුවත් වන මාගේ හෘද සාක්ෂිය තුල නම් මා එකදු තඹයක් තඹ සතයක්වත් සංගවාගෙන නැත. ඒ ප්‍රකාශය ඔබ ලබා දුන්නොත් මේ මොහොතේම ඔබට අභය දානය දමරණයක් වේද හිමි.
සියල්ල අතාරින එක අතාරියම සියල්ල. එතකොට නැවත සිතට යම් හේකින් එන්න පුළුවන්. එහෙම වෙනවා නම් කොහොමද වළක්වන්නේ?
මිනිස්සෙක් 100ට 100ක්ම මලා කියලා තහවුරු වුණාට පස්සේ එම්බාම් එකක් කළාට